රණවීර මහතුමා ඔබතුමාට විනාඩි 17ක කාලයක්
තියෙනවා. උලාසනේ ධර්මන්තුමනි රණවීර සිංහ ජනතුමාගේ මංගල අයව ප්‍රකාශ කරන අවස්ථාවේ ප්‍රකාශ කරපු අවස්ථාවේ කතා කරන අවස්ථාව ලැබීම පිළිබඳව බෙහෙම මම සන්තෝෂයට පත් වෙනවා. මම හිතනවා මේ මගේ කතාව මුල මද අග රටේ ජනතාවට සහ මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට කාලෝචිතයි කියලා. අපි නිදහසින් පසු වසර 74ක අයවැයක් ඉදිරිපත් කරමින් පක්ෂ විපක්ෂ ආණ්ඩු කාල කරත් එමගින් රටේ යහපත වෙනුවෙන් උන්නති වෙනුවෙන් කටයුතු නොකළ පිරිසක් බවට හංවඩු ගසමින් දේශපාලන සමාජයේ උදකලා කිරීමට එන්ජිඕ නඩයක් ඩයස්පෝරාවත් ඇතුළු ඒවා අසුහුණු වෘත්තීය සමිති සහ පටු දේශපාලන පක්ෂ ගන්නා උත්සාහ පිළිබඳ මා දන්නා පරිදි අදහස් දැක්වීමෙන් අවස්ථාව කරගන්නවා. මා දන්නා දේශපාලනය තුළ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරය දරන කාලයේ මේ රටේ මූල ස්ථිරතාවය පවත්වා ගනිමින් යුද්ධයත් සානත් සංවර්ධන එකසේ කිරීමට ආර්ථික කළමනාකරණය බුද්ධිමත්ව මෙහෙයුම තුළින් ආකාර සාර්ව ආර්ථික සාධන සාධක සමතුලිතව පවත්වා ගනිමින් රටට ගලායන ඩොලර් සහ ගලායන ඩොලර් පිළිබඳ පරිපූර්ණ දෘෂ්ටියකින් රුපියලේ වටිනාකම තීරණය කරමින් ශ්‍රී ලංකා මධ්‍යම ආදායම ලබන වේගයෙන් සංවර්ධනය වන රටක් බවට පත් කළ ආකාරය ඔබ අප සැමට මතකයි. එවගේම සියලු ජනතාව ස්ථාවර ගැන සිතන්නේ රටක් අස්ථාවර වූ පමණින් සියලු ජනතාව රට ස්ථාවරය ගැන හිතන්නේ රට අස්ථාවර වුණ වෙලාව මොහොතක. නමුත් 2005 මැද භාගයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බාරගෙන වසර 9කට ආසන්න කාලයක් මේ රටේ උන්නතිය වෙනුවෙන් කළ දෑ කෙටියෙන් ඕ මතක් කිරීමට මා මේ අවස්ථාව කරගනිමි. ගන්නවා. ඒ වගේම 2006 ඒක පුජ්‍යල ආදායම 1240ක් තිබු පැවති අතර 2014 වෙන විට ඩොලර් 3828ක් දක්වා ඉහළ ඔසවා තිබුවා. ඒ වගේම ආර්ථික වර්ධන වේගය එදා ඔහු 8.7ක් දක්වා වර්ධනය කරන්නට හැකියාව ලැබුණා. මා දන්නා පරිදි සමස්ත ආර්ථික ස්ථාවරය පවත්වා ගැනීම සඳහා සර්ව ආර්ථික සාධක සමතුලනය කිරීම සහ බුද්ධිමත්ව කළමනාකරණය කිරීමෙන් පමණක් මූල ස්ථිරතාවය සහ විදේශ විනිමය ද්‍රවිශීලතාවය ස්ථාවර මට්ටමක පවත්වාගෙන ගත හැකි වෙනවා. ජීවන වියවදන ඇතිවන වන පීඩනය උද්ධමනය අපේක්ෂා විදේශ විනිමය ද්‍රවිශීලතාවය භාණ්ඩා සේවාවල මිල ආර්ථික ස්ථායිතාවය මූල්‍යපද්ධති ස්ථායිතාවය ආනයන විදේශ ශ්‍රමික ප්‍රේෂණ සංචාරකයපින් ජන සාර්ව ආර්ථික සාධක බුද්ධිමත්ව කළමනාකරණය වන පරිදි තරඟකාලී මූල්‍ය ආර්ථික සාධක සම්භාරව පවත්වා යුතු බව මාගේ විශ්වාසයයි. 1978 පසු රුපියල අවම් ප්‍රමාණය අඩුවෙන්ම සිදු වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2.8% වැනි ප්‍රමාණයකින්. එම කාලයේ රටේ අවශ්‍ය විදේශ සම්පත් ක්‍රමානුකූලව ගලපා ඒ සැමට සානිකුත් මෙවලම් බුද්ධිමත්ව ඇසරවීම අවබෝධ කරගෙන ඔහු 2014 පසු ආණ්ඩු කළ විපක්ෂයේ ආර්ථික විශේෂඥයන්ගේ අසඳාන් කරන ගරු අර්ෂලා කබි රශීම් මැතිතුමාලා ඉරාන් මිත්‍රාන්ලා කැබිනට් මණ්ඩලයේ සිටියේදී රට කර ඇති අපිට බොහොම සාපේක්ෂව මතකයි. 131 කර තිබ්බ ඉදා ඩොලර් එක 182 දක්වා ඔය ආර්ථික ස්ථාල්ල නැග්ගුවා. මේ වගේ රටේ ආර්ථික අර්බුදයක් කොරෝනා පාස්කු ප්‍රහාරයක් ඕ මේ අවස්ථාව නොමැති අවස්ථාවක ඔය කියන බුද්ධිමත් වූ ඔය රට ඒ තත්ත්වයට තමයි පත් කරේ. ඉතින් බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ එදා කිව්වා මේ අපේ රට අස්ථාවරලා තියෙන මොහොතේ මේ රට බාර ගන්න කියන වෙලාවේ අපේ හිටපු සෞඛ්‍ය ඇමති රාජසේනාද මැතිතුමා කිව්වා එතුමත් ඉන්න වෙලාවේ කබීර අසීම මැතිතුමා හිටියේ නැහැ කිව්වා. එරාන් වික්‍රමරත්නත් ඒ වගේම මහ ආචාර්ය ආර්ථික ඔස්තාර ආචාර්ය අසද සිල්වත් ඉන්න වෙලාවේ අපි මේක බාර කරන්න පුළුවන්ද කියලා බැහැ කිව්වා. බැහැ කියලා පැනලා දිව්වා. පැනලා දුවලා ඉස්පිරිතාලේ තමයි නැවතුනේ. ඒ වගේ මේ රටේ අභියෝගයක් බාර ගන්න බැරි විපක්ෂයක් තමයි අපේ රටේ ඉන්නේ. ඒ වගේ අනුර කුමාරලත් එහෙමයි. අද මහා බස් දෙඩනවා. නමුත් වගකීම බාර දෙන අවස්ථාවක ඒ සියලු වගකීම් වලින් බැහැර වෙලා ඔවුන් ඒ කටයුතු කරගෙන යන ආකාරය බොහොම පැහැදිලිව පේනවා. ඒ නිසා අපි දන්නවා අපේ එදා අද ණය බර කියලා කියනවා. එදෝ ආර්ථික ඔස්තාල්ල හරියට කරා නම් අපේ රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් ණය බර තිබ 72යි ඒ 189 දක්වා වැඩි කළා තමයි අපිට 2019 දී අපේ රට අපිට ලවා දුන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ තත්ත්වයත් වෙනින් පසුව අපිට පාස්කුපයාරයට මුහුණ දෙන්න වුණා. පාස්කුපයාරය තුල අපේ විශාල ලෙස සංචාරක ව්‍යාපාරය කඩා වැටීමෙන් රුපියල් බිලියන ඩොලර් බිලියන 9ක මුදලක් අපිට අහිමි වුණා. ඒ වගේම ඒ පමණක් නෙමෙයි අනිකුත් ඒවා නිසා ප්‍රේෂණ වලින් බිලියන 1.5ක් අපිට අහිමි වුණා. ඒ වගේම ඒ හේතු කොටගෙන අනිකුත් දේවල් වලින් බිලියන 2.5ක අපිට අහිමි වුණා. මේ වගේ ආර්ථික විශාල අවපාතයක් තුල තමයි අපේ ගරු ගෝඨාභය රාජපක්ෂ මහතුමා රට බාරගත්තේ. ඒ නමුත් ඒ වෙලාවේ තිබුණ තත්ත්වය තුල එතුමා ගත්තු තීන්දුව සමහර දේවල් අපේ කිව්වා වගේ අපි අනුමත කරන්නේ නැහැ. අපේ එක රැයෙන් මේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර පාවිච්චි කිරීම පිළිබඳව අපි විශේෂයෙන්ම අපි විරුද්ධතාවය ප්‍රකාශ කරා. අපි ඒකට විරුද්ධ වුණා. මොකද අපේ රටේ කෘෂික කර්මාන්තය තබමින් පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට ක්‍රමානුකූලව තමයි ඒ සිදු කළ යුත්තේ. නමුත් උපදේශකවරු එතුමාට උපදෙස් දීලා එතුමා අසරණ කළා. ඔව්ව දහල පැල්ල ගිය අවස්ථාව තමයි තිබුණේ. ඒ නමුත් අපි එක දෙයක් කිය යුතුයි. ඒ වෙලාවේ කොරෝනා අවසංගතය ඇති වුණා. මේ ලෝකෙම විශාල මේ රටේ මේ ලෝකෙ බලවත්ම රටවල් කොරෝනා අවසංගතය හැමුවේ දස දහස් ගණනින් මිය යනකොට අපේ රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් ජනතාව බේරගන්න කටයුතු කරා. ඇමරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු මහා රටවල් එදා ඔවුන් රටේ ජනතාවගේ ජීවිත අයිතිය ගැන නෙමෙයි හිතුවේ, ඔවුන් ආරක්ෂ ජීවිත භුක්තිය ගැන නෙමෙයි හිතුවේ, ඔවුන් ආරක්ෂා කළ කටයුතු ගැන නෙමෙයි හිතුවේ, ඔවුන් හිතුවේ ඔවුන්ගේ ආර්ථික ස්ථායිතාවය පිළිබඳව. නමුත් ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ සියල්ල පසකරලා අපේ ආර්ථිකයේ පස්සට දමලා අපේ සංචාරක ව්‍යාපාරය කඩා වැටෙන මොහොතේත්, අපේ නිෂ්පාදන ආර්ථිකය කඩා වැටෙන මොහොතේත්, අපේ කෘෂිකර්මාන්තය කඩා වැටෙන මොහොතේත් ඒ සියල්ල අමතක කරලා ඔහු අපේ රටේ ජනතාවගේ ජීවන සුරක්ෂිතතාවය ඔවුන්ගේ ජීවත් කරවීම පිණිස ඔහු අවේ කටයුතු කරා. එය අතිසාර්ථක කළා. නමුත් පසුගිය කාලේ ඇතුණේ ආර්ථික උද්දමනයක් නිසා, ඒ ආර්ථික අවපාතයක් නිසා මේ රටේ ගෑස් වල ප්‍රශ්නයක් ඇති වුණා, පෙට්‍රෝල් වල ප්‍රශ්නයක් ඇති වුණා, භාණ්ඩ වල මුලිමිල උද්දමනයක් ඇති වුණා. මේ නිසා මේ ජනතාවට යම්කිසි පීඩනයකට පත් වෙන්නට වුණා. ඒ පීඩන හැමදේ ජනතාව මහපාරට පෝලිං යුගයක් ඇති වුණාම මහපාරට බැස්සා. ඒ සැබෑ ජනතාවගේ මානසික ප්‍රශ්න වලට මුහුණ නොදී ඒකවා ඔවුන් සමහරක් දේශපාලඥයෝ ජනමතින් මේ බලය ගන්න බැරුව ඔවුන් විකල්ප මාර්ග ඔස්සේ ප්‍රචණ්ඩත්වය තුලින් ඔවුන් බලය ගන්න හැදුවේ. 1971 එහෙමයි කරේ, 88 89 කරේ, ඒකයි මේ වරත් කරන්න හැදුවේ. ඒ ජනතාවගේ ජනමතින් බලය ගන්න නැතුව අහිංසක ජනතාව මෙවලම කරමින් ඔවුන් ලවා බලය ගැනීම සඳහා තමයි කටයුතු කළේ. ඒ අවස්ථාවේදී තමයි අපි ඒ අද වෙනකොට ගතු කවුරුත් පැනල යන මොහොතේ, විපක්ෂයේ ඔය අද කියන කට්ටිය පැනන යන මොහොතේ, විශාල අර්බුද රාශියක් තියෙන මොහොතක වර්තමාන ජනාධිපති අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අභියෝගය බාරගත්තා. ඔහු මොනවද කිව්වේ? මේ විශාල මේ වැවක් නෙමේ, මේ ඌරක් මැද යන ඒ දණ්ඩ ගැන ගමනක් වගේ කියලා පොඩ්ඩ මිස්සුනොත් ඇදන් වැටෙනවා කියන තැන. ඒ නමුත් ඒ අවදානම තමන්ගේ දෙවුර මත තබාගෙන ඔව් ඒ අවදානම ගත්තා. මේ අයව ඉදිරිපත් කරේ ජනප්‍රිය අයවැයක් නෙමේ. වෙනදට අයවැයක් ඉදිරිපත් කරද්දී ජනතාව අපිට දෙන්නේ සාහන මොනවද, පඩි වැඩි කරන්නේ මොනවද, මේ ආදී විතර බඩුවල මිල ගණන් අඩු කරන්නේ මොනවද, මෙව්වා තමයි ජනතාව හිතුවේ. නමුත් අද ඒ තත්ත්වයක් නෙමේ අපි හිතුවේ. අද අදට ගැලපෙන ආර්ථිකයක් නෙමෙයි හදන්නේ මේ අපිට නෙමෙයි අපේ මතු පරාව වෙනුවෙන් ගැලපෙන අයවැයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ අද අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ අයවැය තුලින් අපේ දරුවන්ගේ අනාගතය අපි වැඩ කටයුතු කරන්න ඕනේ අද මේ රටේ ජනගහණයෙන් 2.20 ලක්ෂෙන් 35 ලක්ෂයක් ඉන්නවා 2.20 ලක්ෂෙන් 35 ලක්ෂයක් ඉන්නවා අවුරුදු 10යි අවුරුදු 20යි අතර තරුණ පරපුර මොවුන් තව මා අවුරුද්දෙන් අවුරුද්ද මේ රැකියාව වෙනද පොළට එනවා අපිට රාජ්‍යයක් විදියට මේ දෙන්න බෑ අද රාජ්‍ය ආදායමෙන් 86%ක් වීදම් වෙන්නේ පඩිනඩි ගෙවන්න තවත් මේක වැඩි කරොත් ඒක කරන්න බෑ විදේශ ණය ගෙවන්න ගියොත් රටේ ජාතික ආදායම මදි මේ රටේ අනිකුත් වැඩ කරන්න ඒ නිසා සංවර්ධන කටයුත්තක් කරන්න බෑ අපිට අවශ්‍ය වෙන්නේ අද ඩිජිටල් තාක්ෂණය තියෙනවා ඒ වගේම ව්‍යවසායකත්වය තියෙනවා මේ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ සෑම තරුණයෙක්ම අපිට බෑ දොස්තරලා ඉංජිනේරුවරු කරන්න අපිට ඔවුන් හොඳ ව්‍යවසායකයෙක් බවට පත් කරන්න පුළුවන් උපාධියක් ගත්තත් සමහරක් අයට රුපියල් 35000යි 40000යි පැටව ලැබෙන්නේ නමුත් අපිට ඊට වඩා හැකියාව තියෙනවා සුවන් රැකියා කරලා ඔවුන් ව්‍යවසායකයන් බවට පත් කරන්න විවාස සුවන් රැකියා කරන ඒ ව්‍යවසායකයන් බවට පත් කරන ආයතන 88ක් මේ ලංකාවේ තියෙනවා නමුත් සෑම ග්‍රාමසේක වසකම 5 දෙනෙක් ඉන්නවා මේ ඒවට අදාළ කරන පුද්ගලයන් මේ 5 දෙනා එක ව්‍යවසායකෙක් අවුරුද්දේ එක ව්‍යවසායකෙක් නිෂ්පාදනය කරොත් එක ව්‍යවසායකෙක් පුද්ගලොත් ග්‍රාමසේක වසම් 22,22,22ක් තියෙනවා එන ඒ නිසා අවුරුද්දක් ඇතුළත අවුරුදු 5 ඇතුළත මේ අවුරුද්දට මේ 5 දෙනා එක්කෙනා ගන්න හැදුවත් 70,000ක් විවසායක මේ රට නිෂ්පාදනය කරන්න පුළුවන් අවුරුදු 5 ලක්ෂ 3 මාරක් නිෂ්පාදනය කරන්න පුළුවන් අපිට අවශ්‍ය වෙන්නේ ඒකයි අද සමහර රාජ්‍ය ආයතනවල කාඩරක ඉන්නවා 140 ගණන් නමුත් විවසායක හදලා තියෙන 125 දෙනයි තමන්ගේ වැටුපටවත් හරියන්න විවසායකයන් පිරිසක් හදාගන්න හදපු නැති මේ රාජ්‍ය ආයතන තියෙන්නේ නමුත් කතා කරන්නේ වෙනි තමන්ගේ වැටුප ගැන නමුත් අපි අහනවා අපි මේ සමාජයේ මොකද්ද කරලා තියෙන්නේ අපිට සමාජයේ ලැබෙන්න මේ රජයෙන් ලැබෙන්න අපි රජයේ මොකද්ද දායකත්වයේ ලැබලා තියෙන්නේ කියන එක අපි බොහොම විශ්වාස කරන්න ඕනේ ඒවා නමුත් ඒ වගේම එනිසා අපි දන්නවා පෞගිය කාලේ අපි යම් යම් ආර්ථික සම්බාධක ස්ක්‍රිප්ට් අපි දැම්මා අපිට අවශ්‍ය කරන්නේ ඒ අත්‍යවශ්‍ය අනවශ්‍ය නොවන
විනාඩි දෙකක කාලයක් තියෙනවා
නොවන අධෛර්යමත් කිරීමත් පිරිවැයට ගැළපෙන ලෙස ඉන්ධන සහ විදුලිය ගැනු මියල දැමීමටත් විදේශ ශ්‍රමිකයන් විශ්‍රාම වැටු ක්‍රම හඳුන්වා දීමේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ දිරිමත් කිරීමත් බලශක්ති සංරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය වෙත දිරිමත් කිරීමත් රජයේ සමහර බදු වැඩි කිරීමත් බදු දැල පුළුල් කිරීම සහ නව බදු අය කරන ශේෂ වර්ධනය කිරීමත් ණය නොවන විදේශ විනිමය ගලා යෑමේ බලක මුළු ගැන්වීම සහ කඩිනම් ක්‍රියාත්මක කිරීමත් මේ රජයට මූලෝපායික නොවන සහ ඌනෝපයෝගිතා වත්කම් බදු දීම හරහා විදේශ විනිමය මුදල් ලිපියා ගන්න අපි දන්නවා රජයේ ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා ඌනෝපයෝගිතා තියෙන මේවා පාඩු ලබන ආයතන මෙවට විශාල රජයේ බරක් අය දරනවා මේ ආයතන ලාභ ලබන්න අපි කටයුතු කළ යුතුයි ඒ නිසා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් සහ එක්ක රජයත් එක්ක බද්ධ වෙලා ඒ ප්‍රමසිතයකට අනුව කටයුතු කළා මේ අපේ ආදායම් තත්ත්වය වර්ධනය කරගන්න ඕන ඒ වගේම ඌන උපයෝගිතා ඉඩම් ටික අපි ඉඩ බදු දීලා හිතන්නේ මේ වාම ඔක්කොම වපරහයෙන් බලන්නේ නැතුව ධනාත්මකව හිතන්න ඕන කාලයක් උදා වෙලා තියෙන්නේ ඒ නිසා මේක ධනාත්මකව හිතලා අපි හිතනවා පිටරටට මේ අවශ්‍ය
වෙන කාලය අවසන්යි
විනාඩි දෙකක් විනාඩියක් දෙන්න ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අවශ්‍ය කරන ඒ බඩු ටික එළවලු ටික අපිට අපනායනය කළා ඒ විදා විශාල විදේශ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ඒ වගේම තාක්ෂණය අපේ දියුණුයි ඒ තාක්ෂණය අපි තාක්ෂණේ බද්ධ කරගෙන තරුණයන්ට තාක්ෂණේ දීලා අපි දන්නවා ඉන්දියාවේ ඔවුන්ගේ තාක්ෂණය තුලින් විතරක් විදේශ විනිමය ඩොලර් බිලියන 150කට වඩා උපයනවා නමුත් මැද පෙර දෙක යුරෝප් ඩුබායි ඔවුන්ගේ තෙල් ටික විකුණලා ලබා ගන්නෙත් ඩොලර් 150 ඇමරිකන් ඩොලර් බිලියන 150ක් විතර අපි ඒයින් සුච්චමක් අත් ලබා ගන්නෑ අපිට අඩුම තරමේ බිලියන 3-4ක් ලබා ගැනීමට හැකියාව ලැබුණොත් අපි දෙනවා විශාල අපේ ශක්තියක් ඒ නිසා අපි ඒවා අභිමුඛ කරගත්ත අයවැයක් බව ප්‍රකාශ කරන්න ඕනේ ඒ නිසා මේව පිළිබඳව වපරයෙන් බලන්නේ නැතුව විවේචනයේ පමණක් එල්ල කරන්නේ නැතුව
සාධාරණීකරණය
කළා මේ අයවැයට අපිත් එක්ක එකතු වෙලා ඉදිරි රටේ પરම්පරාව වෙනුවෙන් සහයෝගයේ ශක්තිය ලබා දෙන්නේ කියන ආදරණීය ඉල්ලීම කරමින් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සුවල්ප අවසන් කරන ස්තුතියි
මීලකට ගරු අරුන්දික ෆර්නැන්ඩෝ මහත්තයා ඔබතුමාට විනාඩි 17ක කාලයක් තියෙනවා
මූලාසනාරුණ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ වෙලාවේදී ආයවැයත් එක්කලා මේ අදහස් ප්‍රකාශ කරන්න ලැබීම සම්බන්ධයෙන් ඔබතුමාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපේ රට ගරු මූලාසනාරුණ මන්ත්‍රීතුමනි අපේ රට පිහිටලා තියෙන්නේ දූපතක් හැටියට ඉන්දියන් සාගරයේ දූපතක් හැටියට පිහිටලා තියෙන තන රටක් තමයි අපේ රට. එක පැත්තකින් දූපතක් හැටියට පිහිටීමම අපේ රටට ඉතා විශාල වටිනාකමක් දෙනවා. අපේ රටේ වටේ තියෙන සමුද්‍රය එදා මුහුද ගත්තාම හරියට ගවේෂණය කරලා ඒකේ සම්පත් හරියට ප්‍රයෝජනෙට ගත්තොත් මම හිතන්නේ මේ ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ලොකු දායකත්වයක් අපේ සමුද්‍රය තුලින් ලැබෙනවා. ඊළඟට අපේ රටේ තුල තියෙන අපේ රට තියෙන පිහිටීම පෙර අපරදිග රටවල් අතර අපි සිටියමක් අරගෙන බැලුවොත් හරියට මැදින් තියෙන අවසානයේ තියෙන රටක් තමයි අපේ රට. ඒකට අපි දකුණේ වරායක් ඇති කළා. අපි දැක්ක විශාල වශයෙන් පෙර අපරදිග යන නැව් ගමන් කරන ස්ථානයක තමයි අපේ රට පිහිටලා තියෙන්නේ. ඊළඟට දූපතක් හැටියට තිබීම තුළ ඒ ඉඩම් වලට විශාල වටිනාකමක් තියෙනවා. අපේ රට තුළ තියෙන ඉඩම් වලට විශාල වටිනාකමක් තියෙනවා. එතකොට ඊළඟට අපේ රටේ තියෙන මානව සම්පත සාක්ෂරතා තුලින් විශාල ඉහළ තැනක ඉන්න මානව සම්පතක් අපිට තියෙනවා. එතකොට අපි මේවා හරියට ප්‍රයෝජනෙට ගත්තොත් මම හිතන්නේ මේ අද මේ තියෙන ආර්ථික අර්බුදය විසඳා ගන්න අපි සිල් දනාටම හැකියාව ලැබෙනවා. මම හිතනවා දැන් අපි එකක් ගත්තාම දැන් අපේ ඉඩම් ගත්තාම මම අපි දැක්කා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජනාධිපතිතුමාගේ මේ අයවැය තුල තියෙනවා ඉඩම් සම්බන්ධව පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ කියලා. දැන් මම දැක්ක විවේචනය කරනවා ප්‍රාදේශීය ලේකම් තුමන්ලට තුමියන්ලට එහෙම නැත්නම් දිසා ලේකම් තුමන්ලට මේකේ බලතල හිමිවීම සම්බන්ධ මම දැක්ක විවිධ විවේචන තියෙනවා. ඒකට මෙහෙම ප්‍රතිපත්තියක් ගේන්න අයවැයට ඇතුළත් කරන්න හේතුව තමයි ආයෝජකයෙක් වෙන්න පුළුවන්. කෘෂිකර්මයට වෙන්න පුළුවන්. අපනායන කෘෂිකර්මයට වෙන්න පුළුවන් කවුරු හරි ඉඩමක් ගන්න ගියාම පුදුමාකාර විදියට බාධා තියෙනවා ගරු සභාපතිතුමනි හරියට රෙඩ් ටේප්ස් තියෙනවා තනින් තැනට යන්න ඕන සමහරක් වෙලාවට මේ දැන් සමහරක් ඉඩම් තියෙනවා පළාත් සභාවටයි සමහරක් ඉඩම් මධ්‍යම රජයටයි සමහරක් ඉඩම් ප්‍රසන්ස් කරන කොමිෂන් සභාවටයි සමහරක් ඉඩම් මහවැලියටයි ඉතින් මෙහෙම ගත්තාම කවුරු හරි ආයෝජකයෙක් ආවහම එහෙම නැත්නම් ඉඩමක් වගා කරන්න ඉල්ල ගන්න අපි තරුණ කෙනෙක් තරුණ ව්‍යවසායකයෙක් ඉඩමක් වගා කරන්න එයාට ඉඩමක් ගන්න ගියාම විශාල අපහසුතාවයකට පත් වෙනවා හැම කෙනෙක් මෙහෙමයි ඒක නිසා නිශ්චිත වැඩපිළිවෙලක් ඉඩම් සම්බන්ධයෙන් මේ රට තුල ඇති වෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා ඉඩම් අපේ වටිනාම දේ ඊළඟට මම දිගින් දිගටම කිව්ව කාරණාවක් තමයි මම හිටියා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට අපි පොල් වගාව ඩොලර් මිලියන 200ක ඉඳලා ඩොලර් මිලියන 900ක් දක්වා ගෙනාවා අපි ඒ වෙලාවේදී කිව්වා පොල් වගාවට මේ රටේ තියෙන මේ ඉඩම් ටික ලබා දෙන්න තරුණ පිරිස එකතු කරගෙන මේ පොල් වගාව තව තවත් දියුණු කරන්න මේ පොල් වගාව තුලින් පොල් ආශ්‍රිත කර්මාන්ත තුලින් ඩොලර් බිලියන් 2ක් 3ක් අද IMF එකට ගිහිල්ලා මේ අපි මේ හිඟා කඩව ඩොලර් බිලියන 2 3ක් ඉල්ල ගන්න හැබැයි පොල් වගාව අපිට ගේන්න පුළුවන් ඩොලර් බිලියන 3ක් දක්වා අපි මේ තැඹිලි වගාව අපිට දිනු කරන්න පුළුවන් පොල් ආශ්‍රිත කොහු කර්මාන්තේ පොල් ආශ්‍රිත පොල්කටු කර්මාන්තේ මේව දිනු කරන්න පුළුවන් මොනවා එකක් තමයි අපි දන්න විශාල ඉඩම් ප්‍රමාණයක් අතහැරලා තියෙනවා අපි එක වෙලාවකට කනකාට වෙනවා මේ තේපොල් රබර් කියන අංශ තුනටම සම්බන්ධ වෙලා තියෙන සමාගම් තුල විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා වගා කරන්න නැති. මේ ඉඩම් ටික අපි හැමදාමත් කිව්වා. බැවිලි කර්මාන්තයට අපනායන කෘෂි කර්මාන්තයට මේ ඉඩම් ටික සම්බන්ධ කරගන්න කියලා. ඉතින් මේකට පැහැදිලි රාජ්‍ය ප්‍රතිපත්තියක් ඉඩම් සම්බන්ධයෙන් ඕන දැන්වත් සාධනීය ප්‍රතිපත්තියක් මේ සම්බන්ධයෙන් ලබාගෙන අරගෙන තිබීම ගැන අපි එක පැත්තකින් සතුටු වෙනවා. ඒක ඒ වගේම තමයි. ඒ ඉඩම් ගැන කතා කරද්දී ඊළඟට මේ රටේ සමුද්‍රය ගැන කතා කරද්දී මම හැමදාමත් කිව්ව එක තමයි සංචාරක රාජ්‍ය අමාත්‍යවරයා හැටියට හිටියා. මේ රට තරම් සංචාර කර්මාන්තයට ආකර්ෂණීය තැනක් ලෝකෙ කොහෙවත් නැහැ. තියෙන දේශගුණික වෙනස්කම් ටික, දේශගුණික කලාප ටික, ඊළඟට මේ ශිෂ්ටාචාරයක් එක්කලා එන මේ අපේ ඒ ශිෂ්ටාචාරයෙන් අපිට උරුම වෙලා තියෙන දේවල් ටික, ඊළඟට ගත්තහම අපේ අනිකුත් දැන් වෙරළ ගත්තොත් වෙරළ දර්ශනීය වෙරළ, ඊළඟට මේ හැම එකක්ම ගත්තත් මේ රට පිහිටලා තියෙන තැනත් එක්කලා පුදුම ලස්සන තැනක් මේ රට ගරු සභාපතිතුමනි. හැබැයි සංචාර කර්මාන්තය අද අපි මාලදිවිනට පල්ලහට වන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන වෙලාවේදී අපි අලුතෙන්ම හිතන්න ඕන තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් බබ නියෝජනය කරන දිස්ත්‍රික්කයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ තියෙන කල්පිටිය කල්පිටියත් එක්කලා තියෙන විශාල දූපත් රාශියක්, යාපනය දක්වා දූපත් රාශියක් තියෙනවා. අපි මේ කොළඹ ගිහිල්ලා අපි දැක පෝට් සිටි එකක් හැදුවා. ඩොලර් මිලියන 450ක ආයෝජනයක් සඳහා පෝට් සිටි එකක් අලුතෙන් නිර්මාණය කරනවා. හැබැයි අපිට තියෙනවා මේ දූපත් 60,000ක් රට වටේටම පුත්තලම දිස්ත්‍රික්කයේ තියෙනවා සමහර දූපත් ගරු සභාපතිතුමනි මාලදිවෙන්ට වැඩිය ලොකුයි. මාලදිවිනේ ප්‍රධාන දූපත් වලට වැඩිය ලොකු දූපත් බත්තලංගුඩු වගේ දූපත්. සාංක්‍රමික දීවරයෝ මාසයක් විතර දීවර රස්සාව කරනවා, ඊට පස්සේ අපි අතහැරලා දානවා. ලෝකෙ කොහෙද තින්නේ තල්මසුන් සහ අලියතුන් එක දණ බලන්න පුළුවන් තැනක් තියෙනවනේ. ඒ කල්පිටිය සහ කල්පිටියත් එක්ක තියෙන ගඟේ වාඩිය එහා පැත්තේ විල්පත්තු අබේ භූමිය, විල්පත්තු අබේ භූමියත් එක්කලා තියෙන අපේ ශිෂ්ටාචාරයේ පටන් ගන්න තැන තම්බපන්නිය, මෙහා පැත්තේ කල්පිටිය විශාල තියෙන දූපත් ටික. මේ දූපත් ටික ප්‍රයෝජනෙට ගන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. දූපත් සංවර්ධන අධිකාරියක් හදන්න. එදා ජනාධිපතිතුමාට අපි කිව්වා දූපත් සංවර්ධන අධිකාරියක්, එදා මහවැලි සංවර්ධන ව්‍යාපාරය වගේ මේකට අවශ්‍ය කරන පහසුකම් ටික දීලා, එතකොට මේක වලට ආයෝජකෙන් දෙන්න දීලා, ආයෝජක අවස්ථා දීලා, ඒ නීති රීති ටික යන්තාක් දුරට ලිහිල් කරලා මේව ප්‍රයෝජනෙට ගන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම මගේ යටතේ තියෙන මගේ අමාත්‍යංශ යටතේ තියෙන සම්බුද්ධිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙරින් එන්වයරන්මන්ට් ප්‍රොටෙක්ෂන් ඇතොරිටි එක දිනවා. දැන් අපේ රටෙන් විශාල වශයෙන් නැව් යනවා. අපේ රට හරහා නැව් යනවා. අපේ වරායට නැව් වෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල ප්‍රශ්නයක් තිබ්බා. එක නැවක් ඇවිල්ලා ඒ නැව ගිනිබත් වෙලා. ඊළඟට ආයෙත් පාරක් දෙවෙනි නැවක් දෙවෙනි පාරක් තවත් නැවක් ගිනිබත් වෙලා. අපි ලැජ්ජා වෙන්න ඕන මේ අපේ සමහර දේශපාලඥ සහ නිලධාරි පළවෙනි නැව අඩුම ගානේ ඩොලර් බිලියන 2-3ක් ගන්න තිබා රක්ෂණය. ඒ රක්ෂණය ගන්නෙ නැතුව ඒ නැවට යන්න දීලා තිබ්බා. ඒකට අඩු ගානේ නඩුවක් දාගන්න මේ ඊයේ පෙරේද තමයි අපි නඩු දෙන්නේ. දැන් දෙවෙනි නැව. ඒතකොට මම මොකද්ද මේ කියන්න හදන්නේ? මේ අපේ රටට එන නැව් සහ අපේ රට හරහා යන නැව්, දකුණේ මුහුදු තීරෙන් අපේ රට හරහා යන නැව් වලට සේවා සපයලා ඒ අයට පරිසර සමුද්‍රීය පරිසර ආරක්ෂණ රක්ෂණ ක්‍රමයක් ඇති කරලා ඊළඟට එයාගේ දැන් ඒ නැව් වලින් ඉවත් කරන තෙල් ටික වෙන්න පුළුවන්, නැව් වලින් ඉවත් කරන අනිකුත් අපද්‍රව්‍ය වෙන්න පුළුවන්, ඒවාට සේවා සපයලා ඒවා අරගෙන ඩොලර් මිලියන ගාණක් අපේ රටට සමුද්‍රීය පරිසර අධිකාරිය හරහා ලබා ගන්න තියෙන අවස්ථාවක් තියෙනවා. අවුරුදු ගණනාවක් ඒ පණත් වෙනස් වෙලා නැහැ. දැන් අපි මොකද කරන්න ඕනේ? දැන් අපි දැන් පක්ෂ විපක්ෂ දෙකොල්ලම කරන්න ඕන දේ තමයි මේ හැම ආයතනයකටම රාජ්‍ය ආයතන වලට කියන්න ඕන තමුන්නාන්සලා දැන්වත් ස්වයං උත්පාදනය කරන්න, ස්වයංව නැගිටින්න, රජයට බරක් වෙන්නේ නැතුව නැගිටින්න පුළුවන් විදියට ආයතන සකස් කරලා ඒ වලින් ඩොලර් ගන්න පුළුවන් විදියට අර ඉස්සල මන්ත්‍රීතුමෙක් කිව්වාගේ ටාගට් එකක් දෙන්න ඕන ඩොලර් ටික ගේන්න කියලා. ඉතින් මම සමුද්‍රීය පරිසර අධිකාරියට මම නියෝග කරලා තියෙනවා, මම කියලා තියෙනවා මේ පණත් ටික වෙනස් කරගෙන මේ ඩොලර් ටික මේ රටට ගේන්න පුළුවන් විදියට මේක හදා ගන්න. හැම නැවකින්ම ඩොලර් අඩුව ගන්න 40-50ක් එන විදියට ඒ සේවා සපයලා ඒක කරගන්න පුළුවන් තත්ත්වයට අපි ගේන්න ඕන සභාපතිතුමනි. ඒ වගේම තමයි මගේ යටතේ තියෙනවා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මම කිව්වා දූපත් සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හැමදාමත් මොකද්ද කරේ රජයෙන් මුදල් ලබා දෙනවා වෙරළ ආරක්ෂා කරන්න වෙරළේ වැලි ටික දාලා වෙරළ ආරක්ෂා කරන්න ගල් වැටි ටික වෙරළ දාලා වෙරළ ආරක්ෂා කරන්න ඊළඟට අනිකුත් ක්‍රම තුලින් වෙරළ ආරක්ෂා කරන්න අපි මුදල් ලබා දෙනවා මම ඉඳගෙන කිව්වා වෙරළ ආරක්ෂා කරන එක විතරක් නෙමෙයි මේ තරම් දර්ශනීය වෙරළක් තියෙන අපි මේ වෙරළ ආයෝජකින්ට අවස්ථාව සලසලා දීලා මේවා වෙරළ වෙළඳ කලාප හැටියට කමර්ෂල් හබ්ස් හැටියට ලෝකේ ලෝකේ අනිකුත් තැන්වල දැන් මේවල මම කියන්නේ ප්‍රමනන්ට් ස්ට්‍රක්චර්ස් ඇති කරන්න නෙමෙයි ගොඩනැගිලි හදන්න නෙමෙයි සංචාරකයින් සංචාර කර්මාන්තය සඳහා මේවා ප්‍රයෝජන ගන්න පුළුවන් විදියට මේ කලාප හැටියට මුළු රටේම තියෙන වෙරළ කලාප නම් කරලා ඒවා ආයෝජකින්ට අවස්ථාව සැලසෙන්න මම මේ වෙලාවේ සභාගත කරනවා ස්ථාන 25ක් මම අඳුරගෙන තියෙනවා ස්ථාන 25ක් මම එක උදාහරණයක් ගන්න ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමෙක් අපි පෝට් සිටි එකක් හැදුවා අපි ධර්මනාංශ දන්න මෙරින් ඩ්‍රයිව් එකක් තියෙනවා අර කොළඹ කොළඹ ගෝල් ෆේස් එකේ ඉඳලා ගල්කිස්ස දෙහිවල දක්වා මෙරින් ඩ්‍රයිව් එකක් තියෙනවා ඒ මෙරින් ඩ්‍රයිව් එකත් එක්ක තියෙන මූදු මූදු වෙරළත් එක්ක තියෙන ඒ කියන්නේ මූදත් එක්කලා තියෙන කෝච්චි පාරට එහා පැත්තේ මම කිව්වා ආයෝජකෙක්ව ගෙනල්ලා ඒ හරියේ වැලි කලාපයක් වැලි පුරවල වැලි කලාපයක් ඇති කරලා දර්ශනීය සංචාරක කලාපයක් ඇති කරන්න ඒක අපි යෝජනාවක් දෙන අපි ඒ යෝජනාව ඉදිරිපත් කරනවා ඉතින් මේ වගේ හැමදැනම ගත්තාම මුළු රට පුරාවටම තියෙන දර්ශනීය ආකර්ෂණීය වෙරළ කලාප නම් කරලා මේ වැඩ කටයුතු කරන්න මම හිතන්නේ කාලය ඇවිල්ලා තියෙනවා ඊළඟට ගරු ජනාධිපතිතුමා පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන කතා කළා. මගේ යටදී තමයි තියෙන්නේ කොළඹ හයට් හෝටලය. කොළඹ හිල්ටන් හෝටලය. ඊළඟට ගත්තාම මම හිල්ටන් හෝටලය මම කියන්නේ පාඩු ලබන ආයතනයක් කියලා. නමුත් හිල්ටන් හෝටලේ ලොකු ආයෝජන අවස්ථාවක් තියෙනවා දෙවනි ටවර් එකක් සඳහා. ඒකට අපිට ආයෝජකෙක් උවමනා වෙලා තියෙනවා. ප්‍රතිව්‍යුහගත කරනයක් කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා. කොළඹ හයට් හෝටලේ ගැන කතා කරමු. කොළඹ හයට් හෝටලේ අද ඔබතුමාලට පේනවා මෙතන අර කොල්ලිපිඩියට ගියාම හයට් හෝටලේ තියෙනවා. අටසකිල්ලක් වගේ තියෙනවා ගරු සභාපතිතුමනි. හයට් හෝටලේට අපි වීදම් කරලා තියෙනවා ඩොලර් මිලියන 60ක් වීදම් කරලා තියෙනවා. රක්ෂණ සංස්ථාවයි ලිට්‍රෝ ගෑස් එකයි අපේ EPF එකයි ජනතාවගේ මුදල්. දැන් ඩොලර් මිලියන 60ක් වීදම් කළා ඕක තියාගෙන ඉන්නවා. ආයෝජකේ කාවහම කවුරු හරි ආයෝජකේ කාවම කියනවා අපි ඩොලර් මිලියන 200ක් ඕනයි කියනවා. 200යි කියනවා 250යි කියනවා 300යි කියනවා එහෙම ආයෝජකෙන් ඉන්නේ නැහැ මේ නිකන් අටසකිල්ලක් වගේ හයට් කියන නම තිබ්බට එහෙම ඉන්නේ නැහැ ඩොලර් මිලියන 60ක් වීදම් කරලා තියෙනවා තවත් ඒක වැඩකටු අවසන් කරන්න තව ඩොලර් මිලියන 50ක් විතර ඕන මම කිව්වා යෝජනාවක් ගෙනාවා ඒ ඩොලර් මිලියන 60 පැත්තකින් තියලා අලුතෙන් එන ආයෝජකයාට කියනවා Taman එක හදාගන්න හැබැයි අපිට අවශ්‍යලා තියෙන ඩොලර් මිලියන 35ක් සෙලාන් බැංකුවටයි මහජන බැංකුවටයි ඊළඟට තව එකක් කියන්න ඕන මේ ඒකේ අරුම මුදුම කතාවකුත් තියෙනවා බේරුම්කාර මණ්ඩලයකට ගිහිල්ලා තියෙනවා සේවා සපයන සමාගමක් හයට් හෝටලයට සේවා සපයන සමාගම බේරුම්කාර මණ්ඩලයකට ගිහිල්ලා ඩොලර් මිලියන 9ක වන්දියක් කියලා සිංගප්පූරුවේ නඩුවක් දාලා නඩුවට ගියේ මෙහෙන්ගිය නීතිඥවරු එකඟතාවයකට පත්ලා ඩොලර් මිලියන 7ක් ගෙවන්න කරපු සේවාවකුත් නෑ මේ ජීවිසුමක් අවලංගු කරයි කියලා ආබිට්‍රේෂන් එකකට ගිහිල්ලා ඩොලර් මිලියන 7ක්. එතකොට ඊතරේ ඩොලර් මිලියන 7යි මහජන බැංකුවටයි සෙලාන් බැංකුවටයි තවත් පොන්ත්‍රාත්යටයි ගෙවන්නේ ඩොලර් මිලියන 35ක් තියෙනවා. 60ක් ඉඳන් ගල්ලා තියෙනවා. දැන් 35ක් ගෙවන්න තියෙනවා. ඊළඟට මේකේ වැඩ කටයුතු අවසන් කරන්න මුදලක් තියෙනවා. ඒ ඩොලර් මිලියන 60 ආයෝජකට කියනවා ඉස්ලාම රට ආබිට්‍රේෂන් එක අපි ආයේ නැවත වතාවක් සලකා බලලා ආබිට්‍රේෂන් එක ඉවර කරගන්න කටයුතු කරන්න ඕන. ඒ ඩොලර් මිලියන 7 නිකන් අපරාධ දෙන්න බෑ. ඊළඟට ඒ ඩොලර් මිලියන 35 අඩු කරගෙන දැන් ඩොලර් මිලියන 25කට 30කට විතර ආයෝජකෙක්ව ගෙනල්ලා ඒ ආයෝජකයාට කියනවා ඉතුරු වැඩ කටයුතු ටික ඉවර කරගන්න කියලා. අර වියදම් කරපු ඩොලර් මිලියන 60 රාජ්‍ය ආයතන තුනකට ගෙවන්න දෙන ඩොලර් මිලියන 60ට ලාභාංශ ලබා දීලා ඒක ප්‍රොෆිට් මේකින් එන්ටිටි එකක්. එහෙම නැත්නම් ලාභය ලැබෙන තත්ත්වයට පත් කරලා ඒ වලින් ඒ ලාභය ලබා ගන්න. කවුරු හරි ඉන්නවනම් ඒ ඩොලර් මිලියන 60ත් ඒ රාජාංශ තුනට ගෙවන්න කැමති අය ඉන්නවනම් ඒ 60ත් ගෙවලා. මේක ජාතික අපරාධයක්. දවසට වියදම ලක්ෂ 15කට දවසකට වියදම ලක්ෂ 400ක් 450ක් හැමදාම හැම මාසෙක මේකට වියදම් මේක තියාගෙන ඉන්න එකතුලින් ඒක නිසා මේ සමහරක් රාජ්‍ය ආයතන මම කියන්නේ හැම රාජ්‍ය ආයතනයක්ම විකුණන්න ඕනේ කියන ප්‍රතිපත්තිය තුල මම නැහැ ශ්‍රී ලංකන් ගුවන් සේවය අනිවාර්යයෙන්ම ප්‍රතිභූවගත කරන එකකට කරන්න ඕන ඒකේ ලාභ ලබන අංශ විතරක් විකුණලා හරියන්නේ නැහැ සමස්ත ශ්‍රී ලංකන් ගුවන් සේවයම එදාර එමිරේට්ස් ආයතනයට එක්කලා කටයුතු කළා වගේ ඒ වගේ වැඩ කටයුත්තක් මේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා යා හැම රාජ්‍ය ආයතනම යම් යම් වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. ඉතින් ඒක නිසා එක පැත්තකින් අපි සතුටු වෙනවා. අධිකරු ජනාධිපතිතුමා සාධනීය පියවර රාශියක් මේ අයවැයත් එක්ක අරන් තියෙනවා. එකක් විදේශ රැකියා කරන තරුණ තරුණියන් ගැන. ගරු සභාපතිතුමනි ඔබතුමාත් මතු කරපු කාරණා මම මේ වෙලාවේ මතු කරනවා. අපි ලොකුවට කතා කරනවා. අපේ සමහරක් අපනයන කර්මාන්ත ගැන ඇඟලුම් ක්ෂේත්‍රය මේ රටට විශාල ධනයක් වියදම ආදායමක් දෙන ගේන ඇඟලුම් ක්ෂේත්‍රය සමහරක් ඇඟලුම් ආයතන ගරු සභාපතිතුමනි ඒ ආදායම පෙන්වන්නේ නැහැ සමහරක් වලට අපි සමහරක් වලට දැකලා තියෙනවා දැන් අපි මේ ලොකුවට මමත් කතා කරනවා පොල් කර්මාන්ත ඇමති හැටියට ඩොලර් මිලියන් 900ක් මේ රටට ගෙනාවයි කියලා හැබැයි ඩොලර් මිලියන් 900 පොත්වල තියෙනවා හැබැයි අපිට ඩොලර් මිලියන් 900 ලැබිලා තියෙනවද සංචාර කර්මාන්තේ අපේ සමහරක් හෝටල් හිමියන් ගිහිල්ලා සංචාර කර්මාන්තේට සම්බන්ධ හෝටල් විකුණන්නේ පිටරටවල. ඒ මුදල් අපිට හරියට අපේ භාණ්ඩාගාරයට ලැබිලා තියෙනවද? මේවා තමයි මහා බැංකුව මං හිතන්නේ පොලොවට එන්න ඕන. අපේ තමයි ගෙවල් ගිනි තිබ්බේ. හැබැයි ගෙවල් ගිනි තියන්න තිබ්බේ පීබි ජයසුන්දරලගේ. ගරු සභාපතිතුමනි මේ වැරදි ප්‍රතිපත්ති ගෙනාව සමහර රාජ්‍යල ඉතින් ඉඳලා පල්ලෙහාට ඉන්න රාජ්‍යලදාරි පිරිසක් දැන්වත් මහා බැංකුව
පොරොවට ආවා. මම අතුවරදා මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
මම එකපැත්තකින් සතුරු වෙනවා මහා බැංකුව නවාධිපතිතුමා යම් යම් සාධනීය පියවර ටිකක් අරන් දෙනවා. තවත් ඉන්න නිලධාරි පොළොවට ඇවිල්ලා අපනයන කර්මාන්තෙන් හරියට මේ මුදල ලැබෙනවද කියලා බලන්න ඕන. ඇඟලුම් ක්ෂේත්‍රයෙන් හරියට මේ මුදල ලැබෙනවද කියලා බලන්න ඕන. හරියට ලාභය. ගරු සභාපතිතුමනි අර තේ බෑග් එක අපි දන්නවනේ අපි තේ බෑග් එකේ නූල ඒක මිලියන 20ක් ලංකාවට ගේනවා. මේ ගෙනල්ලා තමයි මේ තේ බෑග් එක හදන්නේ. එහෙමනම් අපේ කර්මාන්ත දියුණු කරන ගමන් ඒ වලට කරන අවශ්‍ය කරන ශක්තිය දෙන ගමන් ඒ වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වෙන්න තියෙනවා නම් ඇඟලුම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය ගේන්න තියෙනවා නම් ඒ වලට අවශ්‍ය කරන ශක්තිය අපි ලබා දෙන්න ඕන. හැම ආනයන අපනයන කියන එකෙදි හැම ඉම්පෝට් වලටම බාධා දාන්න බෑ. සමහරක් ඉම්පෝට්ස් ඕන එක්ස්පෝට්ස් ඇති කරන්නේ. ඒක නිසා ඒ මහා බැංකුව විශාල මොනිටරින් සිස්ටම් එකක් මේ රටට මුදල් ගලා එන ක්‍රමයේ පිළිබඳව මොනිටරින් සිස්ටම් එකක් සහ කර්මාන්තවලට නිෂ්පාදන ආර්ථිකයට දෙන්න පුළුවන් සහයෝගයේ ශක්තිය ගරු සභාපතිතුමනි දෙන්න ඕන. ඊළඟට අපි දැක්ක ජනාධිපතිතුමා ආයෝජන කලාප නම් කරලා තියෙනවා. ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් ප්‍රොඩක්ටිවිටි සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් යෝජනා කරලා තියෙනවා. ඊළඟට මම ඉතාමත් සතුටු වෙනවා පළවෙනි වතාවට කුරුදු කර්මාන්තයේ සඳහා නව දෙපාර්තමේන්තුව මෙතන ඉන්නවා මගෙත් එක්කලා හිටපු සුළුභෝග සම්බන්ධ ඇමතිතුමා කුරුදු තමයි අපිට දෙන වටිනාම සම්පත. අපේ කුරුදු හරියට අපි වැලියු ඇඩිෂන් එකක් කළා හරියට අගය එකතු කිරීමක් කළා මේ කුරුදු සම්බන්ධයෙන් අපි තව තවත් වැඩ කටයුතු කළොත් කුරුඳු වලින් විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්. එහෙනම් එක පැත්තකින් ඉඩම් ටික ආරක්ෂා කරගෙන සමුද්‍රය ගවේෂණය කළා. දැන් දීවර කර්මාන්තය ගත්තොත් සභාපතිතුමනි දීවර කර්මාන්තය වලින් ඉස්සන් කර්මාන්තය. ඊළඟට දැන් බූදු කූඩල්ලන් ඒ වගේ දේවල් වලට ශක්තිය ලබා දෙන්න ඕන. ඒ වගේ දේවල් වලට ශක්තිය ලබා දීම තුළ සමුද්‍රය ගවේෂණය කළා. මම සංචාරක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ඉන්න කාලේ සමුද්‍රයේ තිබිච්ච මෙරීන් ආකියොලොජි කියන එක ඒ වගේ දේවල් සංචාර කර්මාන්තයට මුහුද සම්බන්ධ කරලා ඒක
දරුවතුමාගේ කාලය අවසන්යි.
ඉඩම් සම්බන්ධයෙන් මේ ගන්න තියෙන ප්‍රතිපත්ති වටිනා ඉඩම් ටික ආරක්ෂා කළා. මම හිතන්නේ මේ විදිහට අපි සියලු දෙනා එකතු වෙලා කටයුතු කරොත් මේ කාලය තමයි මම ඉවර කරනවා කරු සභාපතිතුමනි මේ කාලය තමයි ප්‍රතිපත්ති ටික හදා ගන්නයි තියෙන්නේ. එහාට මෙහාට කෑ ගහන්න නෙමෙයි. ඊළඟ ඡන්දකට ගිහිල්ලා අපි වැරදුනා පැරදිලා ගෙදර ගියත් කමක් නැහැ. හැබැයි මේ කාලේ එකතු වෙලා අපි දන්නවා අර්බුදයක් තියෙන වෙලාවක විශාල හිතපු නැති විදියට රට කඩා වැටිච්ච වෙලාවක හිටපු නැති විදියට රටේ ආර්ථිකය කඩා වැටිච්ච වෙලාවක අපි ප්‍රතිපත්ති හදාගමු හැම දෙපාර්තමේන්තුවක්ම හැම අංශයක්ම අපේ ස්වභාවික සම්පත්තික සරටේ පිහිටීම ප්‍රයෝජන නාරගෙන ප්‍රතිපත්ති ටික හදාගෙන ගමනක් යමු කියන කාරණාව ගෙමින් මගේ වචන සල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. මීළඟට ගරු ඉම්රාන් මහරුෆ් මැතිතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක්
තියෙනවා. නන්දි சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, 2023 வரவு செலவு திட்ட உரை சம்பந்தமான விவாதத்திலே பல விடயங்கள் பேசப்படுகின்றன, பல கருத்துக்கள் சொல்லப்படுகின்றன. ஆளுங்கட்சி எதிர்கட்சி என்ற அடிப்படையிலே அவரவர்களுடைய கருத்துக்கள் சொல்லப்பட்டிருக்கின்ற ஒரு சூழல் பார்லமெண்டத்திலே காணப்படுகின்றது. குறிப்பாக உண்மையிலே பொதுவான ஒரு விடயம் என்னவென்றால், முதலிலே இது ஒரு கனவா அல்லது ஒரு நனவா என்ற ஒரு சந்தேகம் காணப்படுகின்றது. ஏன் இந்த சந்தேகம் காணப்படுகின்றது என்றால், இங்கே இந்த பார்லமன்றத்திலே இப்பொழுது இருக்கின்ற நாட்டின் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்களை விமர்சித்தவர்கள், குறிப்பாக மத்திய வங்கி கொள்ளை சம்பந்தமான பல விடயங்களை பேசியவர்கள், அதே போன்று நல்லாட்சி அரசாங்கத்தின் மூலமாக இந்த நாட்டை ஒரு மோசகரமான ஒரு நிலைக்கு தள்ளி சென்றவர் என்ற விமர்சனங்களை ஏற்படுத்தியவர், ஈஸ்டர் தாக்குதலுடன் ஒப்பிட்டு பல விடயங்களை பேசியவர்கள், இன்று எங்களுடைய நாட்டை வெளிநாட்டுக்கு விற்கப் போகின்றார் என்ற வதந்திகளை பரப்பியவர்கள் எல்லாம், இன்று ரணில் விக்ரமசிங்க அவர்களை புகழ்ந்து கொண்டிருக்கின்ற ஒரு நிலைப்பாடும், இந்த வரவு செலவு திட்டத்தை மிகவும் வரவேற்கின்ற ஒரு நிலைப்பாட்டிலே பேசுகின்ற பொழுது, இது உண்மையிலே ஒரு கனவா அல்லது ஒரு நனவா என்ற ஒரு சந்தேகம் எங்களிடம் காணப்படுகின்றது. குறிப்பாக இன்று, அதாவது இந்த சமர்ப்பிக்கப்பட்டிருக்கின்ற வரவு செலவு திட்டத்தை நாங்கள் பார்க்கின்ற பொழுது, நோயாளிகளுக்கு ஏற்படுகின்ற நோய்களை கூறுகின்ற ஒரு வரவு செலவு திட்டமாக இதை நாங்கள் பார்க்கின்றமே ஒழிய, கௌரவ ரணில் விக்ரமசிங்க அவர்கள் இந்த நோய்க்கான மருந்துகளை இந்த வரவு செலவு திட்டத்திலே குறிப்பிடப்படவில்லை என்பதுதான் எங்களுடைய கருத்தாக காணப்படுகின்றது. ஏனென்றால், இப்படியான வரவு செலவு திட்டங்கள் பலவற்றை நாங்கள் பார்த்திருக்கின்றோம். இவ்வாறான அழகான பாடல்களை, இந்த இவ்வாறான வரவு செலவு திட்ட பாடல்களை நாங்கள் ரசித்திருக்கின்றோம். ஆனால் இது நடைமுறையிலே சாத்தியமாகுகின்ற ஒரு விடயமா என்ற ஒரு விடயத்தை தான் இந்த இடத்திலே நாங்கள் கேட்க விரும்புகின்றோம். குறிப்பாக பாராளுமன்ற உறுப்பினராக இருக்கின்ற சந்தர்ப்பத்தில் ரணில் விக்ரமசிங்க அவர்கள் சொன்ன அதே எதிர்வு கூறலைத்தான் இன்று வரவு செலவு திட்டமாகவும் அவர் கூறியிருக்கின்றார். குறிப்பாக ஒரு ஜோசியக்காரன் சொல்லுகின்ற ஒரு விடயம் அல்லது ஒரு வானிலை அறிக்கை போன்று சொல்லுகின்ற ஒரு விடயத்தை முன்வைத்திருக்கின்றார்களே ஒழிய, அதனுடைய ஒரு தீர்வு கிடைக்குமா என்ற விடயம் காணப்படுகின்றது. குறிப்பாக இங்கிருக்கின்ற இப்பொழுது அரசாங்கத்தில் இருக்கின்ற ஆளுங்கட்சி பாராளுமன்ற உறுப்பினர்கள் சென்ற நல்லாட்சி அரசாங்கத்தை பல முறையிலே விமர்சித்தார்கள். அன்று இருந்த ரணில் விக்ரமசிங்க அவர்களை விமர்சித்தார்கள். அன்று ரணில் விக்ரமசிங்க அவர்கள் அவர்களுடைய ஆட்சியின் கீழே அவர்களுக்கு வேலை செய்கின்ற பாராளுமன்ற உறுப்பினர்களை வைத்துக் கொண்டு செய்ய முடியாத விடயங்களை இன்று அவரை எதிர்க்கின்ற பாராளுமன்ற உறுப்பினர்களை வைத்துக் கொண்டு செய்ய முடியுமா என்பதுதான் எங்களுடைய ஒரு கேள்வியாக காணப்படுகின்றது. குறிப்பாக திறந்த பொருளாதார கொள்கையை ஆதரிக்கின்ற ஒருவராக ரணில் விக்ரமசிங்க அவர்கள் இருந்து கொண்டிருக்கின்றார்கள். ஆனால் அரசாங்கத்திலே இருக்கின்ற பாராளுமன்ற உறுப்பினர்கள் அதை எதிர்க்கின்ற உறுப்பினர்களாக இருக்கின்றார்கள். ஆகையால் இவர்கள் இணைந்து இந்த பயணத்தை ஒன்றாக மேற்கொண்டு எடுத்துச் செல்ல முடியுமா என்பதுதான் எங்களுடைய சந்தேகமாக காணப்படுகின்றது. அதே போன்றுதான் சமர்ப்பிக்கப்பட்டிருக்கின்ற வரவு செலவு திட்டத்தின்படி, குறிப்பாக 2023 நிதியாண்டிலே பற்றாக்குறை 2404 பில்லியன் ரூபாவாகும். இது குறிப்பாக சதவீதத்திலே 7.9% குறிப்பிடப்பட்டுள்ளது. அடுத்த ஆண்டுக்கான மொத்த செலவு சுமார் 5,819 மில்லியன் ரூபாய். இது 19.2% மாற்றப்பட்டிருக்கின்றது. மற்றும் மொத்த வருவாயாக மானியங்களாக 3,415 மில்லியன் ரூபாய் காட்டப்பட்டிருக்கின்றன. குறிப்பாக இந்த வரவு செலவு திட்டத்தை நாங்கள் பார்க்கின்ற பொழுது, இதிலே ஒதுக்கப்பட்டிருக்கின்ற நிதி ஒதுக்கீடுகளின் மூலமாக இந்த நாட்டிலே என்ன நடைபெற்றுக் கொண்டிருக்கின்ற நிலைப்பாட்டை கருத்தில் கொண்டா இந்த வரவு செலவு திட்டம் ஒதுக்கப்பட்டிருக்கின்றது என்பதுதான் எங்களுடைய ஒரு கேள்வியாக காணப்படுகின்றது. குறிப்பாக பல ஆண்டுகளாக, குறிப்பாக அண்மை காலத்திலே காணப்படுகின்ற ஒதுக்கீடுகளை பார்க்கின்ற பொழுது, பாதுகாப்புக்காக பல தொகையான
ஒதுக்கீடுகள் வழங்கப்படுகின்றன. குறிப்பாக 2023 கூட டிஃபென்ஸ் பாதுகாப்பு சம்பந்தமான அமைச்சுக்கு 410 பில்லியன் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றன. குறிப்பாக இந்த 410 மில்லியன் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கிறது நோக்கம் என்னவென்பதைத்தான் நாங்கள் கேட்க விரும்புகின்றோம். குறிப்பாக இது சென்ற 2020 கூட பாதுகாப்பு அமைச்சுக்கு 312.38 பில்லியன் ஒதுக்கிடப்பட்டிருக்கின்றது. அதே போன்று 2021 355.16 பில்லியன் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. ஆகையால் இந்த ஒதுக்கீடுகள் ஏன் இந்த பாதுகாப்புக்காக இவ்வளவு ஒதுக்கீடு வழங்கப்படுகின்றது என்பது எங்களுக்கு சந்தேகமாக இருக்கின்றது. குறிப்பாக யுத்தம் முடிவடைந்து பின்னர் ஒதுக்கப்படுகின்ற தொகைதான் கூடுதலாக காணப்படுகின்றது. ஆகையால் இதிலே இருந்து என்னத்தை இவர்கள் எதிர்பார்க்கின்றார்கள் என்ற ஒரு சந்தேகம் வருகின்றது. குறிப்பாக நாங்கள் பாதுகாப்புக்கு ஒதுக்க வேண்டாம் என்பதை நாங்கள் கூற வரவில்லை. இப்பொழுது இந்த நாட்டிலே இருக்கின்ற நிலைப்பாட்டை கருத்தில் கொண்டு இப்பொழுது நாடு எங்கே சென்று கொண்டிருக்கின்றது, நாட்டிலே காணப்படுகின்ற மக்களுடைய நிலைப்பாட்டை கருத்தில் கொண்டு இந்த ஒதுக்கீடுகள் முக்கியமா என்பதைத்தான் நாங்கள் இன்று கேட்டுக்கொண்டிருக்கின்றோம். குறிப்பாக இந்த வரவு செலவு திட்டத்தில் கூட 10 அமைச்சுகளுக்கு ஒதுக்கப்பட்டிருக்கின்ற நிதி ஒதுக்கீட்டும் ஏனைய 20 அமைச்சுக்கு ஒதுக்கப்பட்டிருக்கின்ற நிதி ஒதுக்கீடுகளுக்கும் பாரிய, அதாவது 90% ஒதுக்கீடுகள் பாதுகாப்பு சம்பந்தமான மற்றும் கல்வி, சுகாதாரம், விவசாயம், அதே போன்று போக்குவரத்து மற்றும் நெடுஞ்சாலைகளுக்கு ஒதுக்கப்பட்டிருக்கின்றன. ஏனைய அமைச்சுகளுக்கு ஒதுக்கப்பட்டிருக்கின்றது குறிப்பாக 10% மாத்திரமே ஏனைய அமைச்சுகளுக்கு ஒதுக்கப்பட்டிருக்கின்றது. குறிப்பாக இன்று இந்த நாடு அடைந்திருக்கின்ற இந்த பங்குரோத்து நிலைப்பாட்டிலே இருந்து இந்த நாட்டை மீட்டு எழுப்பதற்காக அல்லது இந்த நாட்டை மீண்டும் கட்டி எழுப்பதற்கான தேவைப்படுகின்ற விடயங்களை அடிப்படையாக கொண்டு இவை செய்யப்பட்டிருக்கின்றதா என்பதுதான் எங்களுடைய ஒரு கேள்வியாக காணப்படுகின்றது. குறிப்பாக இன்று நாங்கள் டாலர்களை ஈட்டுகின்ற செயற்பாடுகளிலே நாங்கள் இன்னும் கவனம் செலுத்தவில்லை. எவ்வாறு நாங்கள் டாலர்களை கொண்டு வருவது, அதற்கான என்ன நடவடிக்கைகளை நாங்கள் மேற்கொள்கின்றோம் என்பதை நாங்கள் கவனத்தில் கொள்ளவில்லை. குறிப்பாக இன்று டூரிசம், அதாவது இந்த டூரிசம் சுற்றுலாத்துறை மற்றும் காணி அமைச்சுக்கு ஒதுக்கப்பட்டிருப்பது 11 பில்லியன். ஆகையால் இந்த 11 பில்லியன் மூலமாக எவ்வாறு இந்த சுற்றுலாத்துறையை நாங்கள் தரம், அதாவது சுற்றுலாத்துறையை நாங்கள் அபிவிருத்தி செய்ய போகின்றோம் என்பதை நாங்கள் சிந்திக்க வேண்டும். அதே போன்று ஏனைய அமைச்சுகளுக்கு, குறிப்பாக இன்று கடல் தொழில் அமைச்சுக்கு வழங்கப்பட்டிருக்கின்ற நிதி ஒதுக்கீடு 6 பில்லியன். இன்று இந்த நாட்டிலே, இந்த நாட்டை சுற்றி இன்று கடல் வளங்களை கொண்டிருக்கின்ற ஒரு நாடாக காணப்படுகின்றது. இன்று நாங்கள் மீன்களை கூட இறக்குமதி செய்கின்ற ஒரு நிலைப்பாட்டிலே நாங்கள் காணப்படுகின்றோம். ஆகையால் இவ்வாறான ஒரு தருணத்திலே கடல் தொழில் சம்பந்தமான விடயங்களிலே நாங்கள் கவனம் செலுத்தி அதன் மூலமாக டாலர்களை ஈட்டுகின்ற செயற்பாடுகளை நாங்கள் முன்னெடுக்க வேண்டும். ஆனால் இன்று ஒதுக்கப்பட்டிருக்கின்ற ஒதுக்கீட்டின் மூலம் எவ்வாறு இந்த கடல் தொழில், கடல் சம்பந்தமான விடயங்களை முன்னெடுப்பது என்பதுதான் நாங்கள் சிந்திக்க வேண்டிய ஒரு விடயமாக காணப்படுகின்றது. அது மாத்திரமல்ல, இன்று துறைமுகங்கள், கப்பல்துறை மற்றும் விமான சேவைகளுக்காக ஒதுக்கப்பட்டிருக்கின்ற ஒதுக்கீடுகள் கூட 4 மில்லியன் ரூபாய்கள் ஒதுக்கப்பட்டிருக்கின்றன. இதன் மூலமான எவ்வாறான அபிவிருத்திகளை நாங்கள் காணப்போகின்றோம் என்பதை நாங்கள் சிந்திக்க வேண்டும். இன்று சுற்றுலா, அதாவது சுற்றுச்சூழல் அமைச்சுக்காக 2 பில்லியன் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. ஆகிய இதன் மூலம் இவர்கள் என்னத்தை எதிர்பார்க்கின்றார்கள் என்பதை நாங்கள் புரிந்து கொள்வது மிகவும் கஷ்டமான ஒரு விடயமாக காணப்படுகின்றது. குறிப்பாக இன்று இந்த ஒதுக்கீட்டின் மூலமாக பல விடயங்கள், குறிப்பாக தொழில்துறை அமைச்சுக்கு கூட 8 பில்லியன் ரூபாய்கள் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. ஆகையால் இன்று ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்ற இந்த அமைச்சுகளுக்கு வழங்கப்பட்டிருக்கின்ற இந்த ஒதுக்கீட்டின் மூலம் அந்த அமைச்சின் மூலமான என்ன செயற்பாடுகளை முன்னெடுக்கப் போகின்றார்கள் என்பதுதான் சந்தேகமாக காணப்படுகின்றது. இன்று பாதுகாப்புக்கு அதிகமான ஒதுக்கீடுகள் வழங்கப்பட்டிருக்கின்றன, அதுக்கு குறைவாகத்தான் இன்று சுகாதார அமைச்சுக்கு வழங்கப்பட்டிருக்கின்றது. சுகாதார அமைச்சுக்கு 322 பில்லியன் ஒதுக்கீடும் அதே போன்று கல்வி அமைச்சுக்கு 232 பில்லியனும் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றன. அதே போன்று விவசாய அமைச்சுக்கு 115 பில்லியன் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றன. அதுபோன்று பொதுமக்கள் பாதுகாப்பு அமைச்சு குறிப்பாக 129 பில்லியன் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றன. ஆகையால் இந்த ஒதுக்கீட்டின் மூலம் இந்த நாட்டில் ஏற்பட்டிருக்கின்ற இந்த நிலைப்பாட்டில் இருந்து ஒரு மாற்றத்தை ஏற்படுத்த முடியுமா என்பதை நாங்கள் கேட்க விரும்புகின்றோம். ஏனென்றால் இன்று இந்த நாடு அடைந்திருக்கின்ற நிலைப்பாடு உண்மையிலே மிகவும் கஷ்டகரமான ஒரு சூழலிலே இன்று மக்கள் வாழ்ந்து கொண்டிருக்கின்றார்கள்.
கொண்டிருக்கிறார்கள். இன்று பொருட்களுடைய விலைகள் இன்று 2.5 மடங்குகளாக இன்று அதிகரிக்கப்பட்டிருக்கின்றன. ஆனால் இந்த வரவு செலவு திட்டத்திலே இந்த பொருட்களுடைய விலைகளை கட்டுப்படுத்துகின்ற, அதாவது பொருட்களுடைய விலைகளை குறைப்பது கிடையாது, அந்த பொருட்களுடைய விலைகளை கட்டுப்படுத்துகின்ற செயற்பாடுகள் கூட இந்த வரவு செலவு திட்டத்திலே உள்வாங்கப்படாத ஒரு நிலைப்பாடு காணப்பட்டுக் கொண்டிருக்கின்றது. ஆகையால் நாங்கள் இந்த 2023 வரவு செலவு திட்டத்தை நாங்கள் எதிர்பார்க்கின்ற பொழுது, பொருளாதார நெருக்கடியிலே மூழ்கி கிடக்கின்ற நாட்டை மீட்டுவதற்கான நடவடிக்கைகளை சரியான முறையிலே எடுக்கவில்லை என்பது மிக தெளிவாக விளங்குகின்ற ஒரு விடயமும், அதே போன்று பொருளாதாரத்தை சீரமைக்க என்ன செய்ய வேண்டும் என்பதை சரியான முறையிலே விளங்கப்படுத்தாத ஒரு வரவு செலவு திட்டமாகவும் இந்த திட்டம் காணப்படுகின்றது என்பதுதான் எங்களுடைய ஒரு பார்வையிலே காணப்படுகின்றது. குறிப்பாக இன்று எரிபொருட்கள் உள்ளிட்ட அத்தியாவசிய பொருட்களுடைய இறக்குமதி செய்வதற்கு வெளிநாட்டு கடன்களை செலுத்துவதற்காக வருடத்துக்கு 12,000 பில்லியன் அமெரிக்க டாலர் தேவைப்படுகின்றன. ஆனால் 12,000 பில்லியன் அமெரிக்க டாலர்களை அரசாங்கம் எவ்வாறு பெற்றுக்கொள்ள போகின்றது என்பது தொடர்பிலே 2023 நிதியாண்டுக்கான வரவு செலவு திட்டத்திலே குறிப்பிடப்படவில்லை என்பதையும் இந்த இடத்திலே கூறிக்கொள்ள வேண்டும். அதே போன்றுதான் இதிலே விவசாயிகளுக்கோ மீனவர்களுக்கோ தொழிலாளர்களுக்கோ அரச ஊழியர்களுக்கோ எந்தவித ஒரு நன்மையும் கிடைக்காத ஒரு வரவு செலவு திட்டமாக காணப்படுகின்றது. அதே போன்று இன்று விவசாயிகளுக்கான உரம் தொடர்பிலான தெளிவான பதில் எதுவும் இதிலே உள்ளடக்கப்படவில்லை. அதே போன்று மீனவர்களுக்கான மண்ணெண்ணெய் மானியம் தொடர்பிலே எந்த ஒரு விடயமும் இதிலே உள்வாங்கப்படவில்லை. குறிப்பாக அரச ஊழியர்கள் சம்பளம் அதிகரிப்பு தொடர்பாக எந்த ஒரு விடயமும் குறிப்பிடப்படவில்லை. மக்களை வரி என்ற பெயரிலே அவர்களின் உள்ளாடைகளை உருவும் ஒரு பாதீடாகத்தான் இந்த பாதீடுகளை நாங்கள் பார்க்கின்றோம். அதே போன்று இந்த நெருக்கடியில் இருந்து தப்பிக்க வெளிநாடு செல்ல முயற்சிக்கின்றவர்களுக்கு கூட இன்று கடவு சீட்டுகள் கட்டணங்கள் கூட இன்று அதிகரிக்கப்பட்டிருக்கின்றன. குறிப்பாக மக்கள் இந்த நாட்டிலே வாழவும் முடியாமல் வெளிநாடுக்கு செல்லவும் முடியாமல் இருக்கின்றார்கள். பொருட்கள் அனைத்தும் இன்று பல மடங்குகள் இன்று அதிகரிக்கப்பட்டிருக்கின்றன. குறிப்பாக 1,500 ரூபாய்க்கு விற்பனை செய்யப்பட்ட பாடசாலை மாணவர்களுக்கான பாதணி இப்பொழுது 5,000 ரூபாய்க்கு விற்பனை செய்யப்படுகின்றது. ஆகையால் இன்று மக்கள் பல்வேறு சிரமங்கள் பட்டுக் கொண்டிருக்கின்ற இந்த நிலையிலே இந்த வரவு செலவு திட்டத்திலே அவர்களுக்கு எந்த ஒரு நல்ல விடயங்களும் உள்ளடக்கப்படாமல் வெறும் மக்களை ஏமாற்றுகின்ற ஒரு பாதிடாகத்தான் நாங்கள் இந்த பாதிடை பார்க்கின்றோம். குறிப்பாக இதிலே வரவு செலவு திட்டத்திலே வடகிழக்கு மக்களுக்கான நிலைப்பாடுகள், இன்று வடகிழக்கிலே காணப்படுகின்ற காணி பிரச்சனைகள், இன்று தொழில் வாய்ப்பு பிரச்சனைகள், ஏனைய பிரச்சனைகள் சம்பந்தமான விடயங்கள் இதிலே சரியான முறையிலே தெளிவுபடுத்தப்படவில்லை. அதே போன்று மலைய மக்களுடைய நிலைப்பாடு இதிலே சரியான முறையிலே குறிப்பிடப்படவில்லை. இன்று இந்த நாட்டிலே ஏற்பட்டிருக்கின்ற இந்த நிலையில் கூட இன்று அவ்வாறான மக்கள் எவ்வாறான ஒரு கஷ்டத்தை எதிர்நோக்குகின்றார்கள், இன்று அவர்களுடைய அந்த கஷ்ட நிலைப்பாட்டை போக்குகின்ற செயற்பாடுகள் இந்த வரவு செலவு திட்டத்திலே உள்வாங்கப்படவில்லை என்பதையும் இந்த இடத்திலே நாங்கள் கூறிக்கொள்கின்றோம். குறிப்பாக இந்த டாலர்களை பெற்றுக் கொள்ளுகின்ற முறையிலே நாங்கள் இன்னும் கூடுதலான கவனத்தை செலுத்த வேண்டும். ஆகையால் அவ்வாறான கவனத்தை செலுத்துகின்ற அல்லது எதிர்கால திட்டங்களை விளங்கப்படுத்துகின்ற அல்லது எதிர்காலத்திலே எவ்வாறான செயற்பாடுகளை அரசாங்கம் என்ற அடிப்படையிலே நாங்கள் முன்னெடுக்கப் போகின்றோம் என்ற விடயங்கள் இதிலே சரியான முறையிலே தெளிவுபடுத்தவில்லை. இதெல்லாம் ஒரு எதிர்வு கூறலாக நடக்கலாம், நடக்காமல் இருக்கலாம் என்ற அடிப்படையிலே சமர்ப்பிக்கப்பட்டிருக்கின்ற ஒரு வரவு செலவு திட்டங்களாக காணப்படுகின்றது. ஏனென்றால் இந்த பாராளுமன்றத்திலே இது போன்ற பல வரவு செலவு திட்டங்களை நாங்கள் பார்த்திருக்கின்றோம். எல்லா வரவு செலவு திட்டங்களும் இவ்வாறு மக்களை ஒரு ஏமாற்றுகின்ற ஒரு நிலைப்பாட்டிலே தான் காணப்படுகின்றது. குறிப்பாக இந்த ஊழல் மோசடிகள் போன்ற விடயத்திலே எவ்வாறான நடவடிக்கைகளை ஒரு அரசாங்கமாக இந்த அரசாங்கம் முன்னெடுக்கப் போகின்றது என்ற விடயங்கள் இதிலே உள்வாங்கப்படவில்லை. அதே போன்றுதான் இன்று தொழில் வாய்ப்புகளை ஏற்படுத்துகின்ற அல்லது கைத்தொழில்களை ஊக்குவிக்கின்ற அல்லது வெளிநாட்டினுடைய தொடர்பு படுத்தி வியாபாரங்களை மேற்கொள்ளுகின்ற செயற்பாடுகளை ஊக்குவிக்கின்ற எந்த ஒரு நடவடிக்கையும் இந்த வரவு செலவு திட்டத்திலே உள்வாங்கப்படவில்லை என்பது மிகவும் கவலையான ஒரு விடயமாக காணப்படுகின்றது. ஏனென்றால் இந்த நாட்டில் ஏற்பட்டிருக்கின்ற இந்த முழு நிலைப்பாட்டுக்கும் பிரதான காரணமாக காணப்படுவதுதான் இந்த டாலர் இல்லாத பிரச்சினை. ஆகையால் இந்த டாலர்களை ஏற்படுத்துவதற்கான நடவடிக்கையை மேற்கொள்ளுகின்ற அமைச்சர்களுக்கு வழங்கப்பட்டிருக்கின்ற நிதி ஒதுக்கீடு காணாத காரணத்தினால் இன்று அவர்களினால் அந்த நிலைப்பாட்டை பெற்றுக்கொள்ள முடியாத ஒரு சூழல் காணப்படுகின்றது. ஆகையால் எப்படியாவது இந்த நிலைப்பாட்டிலிருந்து மாற்றம் பெற்று இந்த நாட்டை கட்டியெழுப்புவதற்காக இன்று ஆளுங்கட்சி எதிர்கட்சி என்று வேறுபாடுகள் இல்லாமல் எல்லோரும் ஒன்றுபட்டு செயல்படுகின்ற ஒரு தருணமாக நாங்கள் இதை பயன்படுத்த வேண்டும். ஏனென்றால் இன்று அரசியல் மாற்றம் பெற்றிருக்கின்றன. இன்று இந்த அரசியல் மாற்றத்தின் மூலம் நாங்கள் எதிர்காலத்திலே எங்களுடைய ஒரு நாட்டை நல்ல நிலைக்கு கொண்டு வர வேண்டிய ஒரு நிலைப்பாட்டிலே இன்று எல்லோரும் இருந்து கொண்டிருக்கின்றோம். ஆகையால் இந்த வரவு செலவு திட்டத்திலே என்னுடைய கருத்தையும் சொல்வதற்கு நேரம் தந்தமிட்டு நன்றியை தெரிவித்து முடித்துக் கொள்கின்றேன்.
மீலங்கட கரு சமம் பிரிய இரத்னத்துமா புத்துமாட வினாடி துலாக காலத்தில்
சுதிகர் சபாபத்துமணி விசேஷம்
ஓ அமத்துமா
சபாபத்துமணி அர மம மகி கதாவிதி மம விரல சரணாட்சண டிபார்ட்மெண்ட்டு வார்த்தா கேட்க மம ஹன்சா கதகரணிகள் இல்லை
ஹரி ஓகே அமத்துமா
சுதி அந்தன கரு சபாபத்துமணி விசேஷம் கரு ஜனாதிபத்துமாகே மங்கள அயவய ඉදිරිපත් කරන අවස්ථාවේ අදාස් කීපයක් දක්න අපිට දක්වන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 74ක් තිස්සේ මේ රටේ මං හිතනවා ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් විදිහට ඒ වගවීම ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරාද කියන කාරණය අපි අභිමුවේ තියෙන ප්‍රශ්නයක් බවට අද ඉතුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අද උදෑසන පටන් ගත්ත වෙලාව ඉඳන් මේ පාර්ලිමේන්තුවට අපි ආපු දවස් ඉඳන් අපි අහන්නේ අර පැත්තෙන් කියනවා අර කට්ටිය හොරා කෑවා මේ පැත්තෙන් කියනවා ඒ කට්ටිය හොරා කෑවා ඒ වගේම අදේ ප්‍රශ්නේ විතරක් ජනතාවගේ මං හිතන්නේ අමිහිරිම ජනතාව අහන්න අකමැතිම මාතෘකාව බවට පත් වෙලා තියෙනවා මේ කාරණේ අපි දේශපාලඥ විදිහට හරියාකාරයෙන් තේරුම් ගන්න ඕනේ දේශපාලඥ විදිහට මේ කාරණේ හරියාකාරව තේරුම් නොගන්න තාක්කල් දැන් ජනප්‍රිය මාතෘකාවක් නේ දැන් කියන උදේ පටන් ගත්තාම විපක්ෂ නායකතුමා පටන් ගන්නෙම රාජපක්ෂ හොරු ඒ වගේම කරපු හොරකම් සම්බන්ධයෙන් ඒ වගේම දැන් ජනාධිපතිතුමා මහ බැංකු හොරා කියලා අපේ විපක්ෂ නායකතුමා උදෑසන ප්‍රකාශයක් කරලා තමයි එතුමාගේ කතාව පටන් ගත්තේ. දැන් එතුමාට අමතකයි සජිත් ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමාට අමතකයි පහුගිය ආණ්ඩුවේ එතුමා ඒ කැබිනට් මණ්ඩලයේ වගකීම් තන්ත්‍රවත් දරපු පුද්ගලෙක් කියලා. ඉතින් මෙන්න මේ කාරණා දැන් මේ බොහොම වෙලාවට දැන් මේ අය උත්සාහ කරනවා මේ සුදු ඇඳුම ඇඳගෙන අපි බොහොම අපි පිරිසුදු පුද්ගලයා විදිහට සමාජයට යම් දෙයක් ඒ වගේම දෙන්නට උත්සාහ කරනවා යම් පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. හැබැයි මේ සියලුම මහත්තුන්ට මතක් කරන්න ඕනේ මේ අය අඩි වැඩි වශයෙන් මේ හැම කෙනාම දැන් ජනතා විමුක්ති ප්‍රමුණේ අනුර කුමාර දිසානායක මහත්තයත් කියනවා එතුමා ඇතුළු ඒ තුන්දෙනාත් ප්‍රකාශ කරන්නේ අපි තමයි සුපිරිසුදුම කණ්ඩායම කියලා. ඉතින් මේකේ කාටවත් ඇඟ ගලව ගන්න බෑ මේ හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් ආණ්ඩුකරණයට දායකත්වය දක්වපු අය. ඒ වගේම මේ අය අමාත්‍යයන් සරහා කරපු දේවල් සම්බන්ධයෙන් මම හිතන්නේ යම් ප්‍රශ්න පහුගිය කාල පුරාවටම අපි දැක්ක ජනමාධ්‍ය හරහා. ඒ වගේ විපස්සනා නායකතුමා සංස්කෘතික විෂයභාර අමාත්‍යවරයා විදිහට කරපු කියපු කාරණා සම්බන්ධයෙන් මම හිතන්නේ විවිධ විවේචන එල්ලුණා. ඒ හින්දා ඒ වගවීමෙන් වගකීමෙන් කාටවත් බැහැර වෙන්න බෑ කියන කාරණය මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් අද ඇත්තටම මේ ශ්‍රී ලංකා වනාහි සංවර්ධනය වෙමින් පවතිනා වූ රටක්. මේ රචනාව අපේ සීයත් මේ විදිහටම ලිව්වා. මේ රචනාව අපේ තාත්තත් මේ විදිහටම ලියලා තියෙනවා. මේ රචනාව මාත් ලිව්වා මේ විදිහටම. මේ රචනාව අපේ දරුවන්ගේ පොතක් අරන් බැලුවොත් එහෙම ඒ දරුවොත් ඒ විදිහටම අදටත් ලියනවා. ශ්‍රී ලංකා වනාහි සංවර්ධනය වෙමින් පවතිනා වූ රටකි. ශ්‍රී ලංකා වනාහි කෘෂිකාර්මික රටකි. අද මේ දෙපැත්තෙන්ම අපි කොයි පැත්තෙන්ද අද ඉදිරියට ගිහිලා තියෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අද යම් විමසීමක් අපි කරන්න ඕනේ. අපි හැමදාම කතා පවත්වනවා. දැන් බලන්න මේ පුටු ඔක්කොම හිස්. අද වගකීම්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට ඡන්දය අරගෙන ඉන්න බොහෝ දෙනෙක් අද මහා මයික් ටයිසන්ලා මෙතන ඉන්න මයික් පලනවා. මේ මයික් පැලුවට තමන්ගේ කාර්යභාරය හරියට ආකාරයෙන් පාර්ලිමේන්තු තුරක් ඉෂ්ට කරනවාද කියන කාරණේ සම්බන්ධයෙන් අද මහ ජනතාව දැනගත යුතුයි. මම හිතන්නේ මේක ජනමාධ්‍ය පෙන්වන්න හොඳ කාරණයක්. බලන්න අපි අද පාර්ලිමේන්තු ඉන්නේ කී දෙනාද? අද පාර්ලිමේන්තු අපි 3 දෙනෙක් කතා කරනවා මේ පුටු ඔක්කොටම. අපි 4 දෙනෙක් කතා කරනවා මේ පුටු සියල්ලටම. ඉතින් අද මේකද විය යුත්තේ? ඒ හින්දා ඈ විපක්ෂේ කවුරුවත් නැහැ. ඉතින් මේ හින්දා කාටවත් වගවීමෙන් බැහැර වෙන්න බෑ කාටවත්. අද පොයිජාල පෙරමණින් ඡන්දය අරගෙන ගිහිල්ලා එහා පැත්තට ගිහිල්ලා වාඩි වෙලා අපිට කියන්න බෑ අපිට බෑ අපි අයලත් එක්ක නෑ කියලා කියන්න කාරණේ කාටවත් බහැර වෙන්න බෑ විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂර කියන්න බෑ අපි විපක්ෂේ ඉන්නේ රාජපක්ෂලා හොරු රාජපක්ෂලා සිටපු නඩේ හොරු කියලා ඒ වගේ වීමෙන් වගේ කීමෙන් බහැරෙන්න කාටවත් බෑ ඉතින් මේ කාරණේ අපි සිහිපත් කරන්න ඕන ගරු සභාපතිතුමනේ විශේෂයෙන්ම මම දකින්නේ අද ඉතාමත් බැරෑරුම් අවස්ථාවක ඉදිරිපත් කරපු ආයවැයක් මේක අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි සියලු දෙනාම සහයෝගය ලබා දුන්නේ ඒක ඒක බොරුවක් නෙමෙයි අපි මේ සහයෝගය ලබා දුන්නේ මේ රටේ නීතිය ආධිපත්‍ය ඉස්සෙල්ලාම ස්ථාවර කරා. ඉතින් ඒක අද මම හිතන්නේ එතුමා අද ක්‍රමක්‍රමයෙන් මේ නීතියේ ආධිපත්‍ය ස්ථාවර කරලා තියෙනවා. ඉතින් අද ඕන කෙනෙකුට මම හිතන්නේ අපිට තිබුණේ අපේ ජීවිත ගැන සම්බන්ධ නිසා අපේ සියලු දෙනාගේම ජීවිත ආරක්ෂාව ගැන සම්බන්ධයෙන් අපිට බියක් තිබුණා. මේකේ පාර්ලිමේන්තුවේ අහිංසක මන්ත්‍රීවරයාගේ ජීවිතය අහිමි වුණා. අපි අපරකීර්ති අතුගෝරල මන්ත්‍රීතුමාගේ ජීවිතය අහිමි වුණා. ඉතින් අද මම හිතනවා මේ රටේ විශේෂයෙන්ම අද අයවැය ගැන කතා කරද්දී මේ අයවැයට අද අපි කතා කරන්නේ මුළු ලෝකෙම විලාගත්ත වසංගත තත්ත්වයක් එක්ක. අපි දන්නවා COVID-19 වසංගතේ මුළු ලෝකෙටම බලපෑමක් එල්ල කරා. ඒ බලපෑම තුන්වෙනි ලෝකේ රටවල් වලට අඩු වැඩි වශයෙන් බලපෑමක් වෙද්දී අපේ රටටත් ඒක දැඩිව බලපෑවා. ඉතින් ඒ වෙලාවේ අපිට තිබුණේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක් අපිට තිබුණේ. මේ ආර්ථික ප්‍රශ්න තිබුණෙත් නැහැ. වෙන කිසිම ප්‍රශ්නයක් අපිට තිබුණේ නැහැ. අපිට තිබ්බේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා ජනාධිපතිවරයා විදිහට මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ ජීවිත ආරක්ෂාව එතුමා ඇත්තම තහවුරු කරා. එතනදී යම් යම් ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් කලමනාකරණ යම් යම් තිබිච්ච දුර්වලතා තියෙන්න පුළුවන්. ඒ වගේම පොහොර ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යම් දුර්වලතාවක් තියෙන්න පුළුවන්. ගත්ත තීන්දුව සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නමුත් එතුමා ඒ ගත්ත තීන්දුව නිසා මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා වුණා. අපි මේ අවස්ථාවක සිහිපත් කරන්න ඕනේ. කෘතවේදී මිනිස් විදියට. මහින්ද රාජපක්ෂ මහත්තුමා යුද්ධය අවසන් කරා වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාත් අපේ ඒ ජීවිතවල තියෙන ආරක්ෂාව තහවුරු කරා. ඉතින් අපි බලාපොරොත්තු වෙන අපි ජනාධිපතිතුමාගෙන් අද ජනාධිපතිතුමා එක මං කිය ඉතාමත් අමාරුම අවස්ථාවක. දැන් මේ ආයේ අයවැයේ එතුමා අපනයනේ මුලික තරංකාරී ආර්ථිකයක් පරිසර හිතකාමී හරිත නිල ආර්ථිකයක් ඩිජිටල් ආර්ථිකයක්. අද ලෝකයේ සභාපතිතුමනි 1981 වර්ෂයේ අපිට පරිගණකේ. අපේ අල්ලපු රටේ ඉන්දියාව 1987 තමයි මේ පරිගණක තාක්ෂණයෙන්. හැබැයි අද අපි කොතනද ඉන්නේ? අද ඉන්දියාව කොතනද ඉන්නේ? මේ කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ විමසා බලන්න වටිනවා. ඉන්දියාවේ තාන්ද්‍රා ප්‍රාන්සේ හිටිය රෙඩ්ඩි මහ ඇමතිතුමා තමයි මේ ඉස්සෙල්ලාම පරිගණක තාක්ෂණය ඉන්දියාවට ආවම ඒක ග්‍රහණයට ගත්ත මහ ඇමතිවරයා. එතුමාගේ මරණයෙන් පස්සේ මට මතක හැටියට අවුරුදු දැන් 14ක් හෝ 15ක් එතුමා ජීවිතක්ෂරපත් වෙලා ගුණනන්තරකින් ජීවිතක්ෂරපත් වෙන්නේ. එතුමාගේ ඒ ජීවිතක්ෂරයට පත් වෙනවා ඒ පුවත පැලන සැලවෙනවා සමග ඒ ප්‍රාන්තයේ හිටපු මම හිතන්නේ මේ මිනිස්සු කීප දෙනෙක් තමන්ගේ සියදෙවෙනි හානි කරගන්නවා. ඒ තරම බද්ධ වෙච්ච නායකයෝ. ඉතින් අද ලෝකෙම හිතන්නේ ඕනම තරක බැලුවොත් එහෙම ඉන්දියාවේ තමයි මේ සේවාව ඇමරිකාවට පවා සපයන්නේ. ඉතින් අද මෙන්න මේ කරුණු කාරණා ගැන තමයි අපි කතා කරන්න ඕනේ. අද අපේ ඇත්තරම පාසල් දරුවෝ මෙතන ඇවිල්ලා අපි දැක්කා ඉන්නවා මේ සභාවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන්න බලන්න. ඉතින් එතනදී හැම කෙනාම නැගිලා කතා කරා පොත්පත් ගන්න. අද මේ ආර්ථික අර්බුදයත් එක්ක ඇත්තරම දරුවන්ගේ පොත්පත්වල මිල වැඩිලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන පොත්පත් ගැන වගේම අද අපේ දරුවෝ ටැබ් එක අරගෙන ඉස්කෝලට යන යුගයක් ගැන අපි කතා කරන්න ඕනේ. අද අපි අද කතා කරන්නේ පොත ගැන කතා කරන්න. අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපි ජාතියක් විදිහට කොතනද ඉන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි ලැජ්ජ වෙන්න ඕනේ. අද බොත්තමක් එබූ සැනින් මුළු ලෝකෙම තොරතුරු අපේ දෙපාපාම් වලට ගෙන යන්න පුළුවන් තාක්ෂණයක් අද තියෙනවා. අපේ දරුවෝ අද කොතනද ඉන්නේ? අපේ ඒ දරුවන්ට ඒ තාක්ෂණය අපි ලබා දෙනවද? ඉතින් අද මෙන්න මේ කාරණා ගැන මම හිතන්නේ වහා දැඩි විමසිල්ලකින් ඒ වගේම විශ්ලේෂණකින් අපි කතා කළ යුතු කාලය එළඹලා තියෙනවා කියන කාරණේ අපි සිහිපත් කරන්න ඕනේ. අද ආයෝජන සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ. අත්‍තරම අපිට විශේෂයෙන්ම විදේශ ප්‍රේෂණ අපිට අහිමි වුණා පහුගිය කාලේ. ඒ වගේම විවිධ තර්ක විතර්ක ආවා. අපි ලෝකයේ කෘෂිකාර්මික රටක්. කෘෂිකර්මයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපිට තියෙන අභියෝගයක්. ඒ අභියෝගය තමයි තරුණ පරපුර මේ කෘෂිකර්මෙන් ඈත් වෙමින් යනවා. ඒ තරුණ පරපුර නැවතත් මේ කෘෂිකර්මයට ගෙනෙීමේ වැඩපිළිවෙල අපි තුල තියෙනවද? ඒකට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තිය අපි තුල තියෙනවද? දැන් මේ පාර්ලිමේන්තු ඉන්නේ අපි සියලු දෙනාගේ වාකීමක් තමයි මම හැමදාම අපි කතා කරනවා. මෙතන නැගිටිත් අපි කතා කරන හැම කෙනාම කතා කරන ජාතික ප්‍රතිපත්තිය හදන එක ගැන. හැබැයි ජාතික ප්‍රතිපත්තිය අපි හදලා තියෙනවද මේ පාර්ලිමේන්තුව තුල? නෑ. අපි මොනවා කතා කරත්තරන්නේ අපිට කෘෂිකර්මයට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තිය අපිට අද හදා ගන්න බැරිලා තියෙනවා. ඒක හදන ඒක නොහඳන තාක්කල් තරුණයා මේ කෘෂිකර්මෙන් ඈත් වෙනවා තමයි. එහෙනම් ඒකට අවශ්‍ය වැඩපිළිවෙල අපි නිර්මාණය කරන්න මත් බලාපොරොත්තු වෙනා මෙන්න මේ අයවැය තුලින් ඒ දේ අපි දකිනවා. තරුණ ව්‍යවසායකයෝ හදන්න ඕනේ. තරුණයන්ට අවශ්‍ය වෙන ඒ කෘෂිකර්මයට අවශ්‍යනේ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕන. ඉතින් ඒක මම හිතනවා මේ ආයවැය තුල සඳහන් වෙනවා. ඒක ඒ සඳහන් වෙනවා වගේම ඒ ක්‍රියාවේ යෙදවීමත් අපේ වාග්කීමක් කියලා මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. ඒ වගේම අද ගරු සභාපතිතුමනි යුරෝපයේ තියෙන ප්‍රධානම ඉල්ලුමක් තමයි හෙද සේවාව. ඉතින් මේ හෙද සේවාවට අවශ්‍ය සැපයුම අපේ රටෙන් අද අපි ඉෂ්ට කරලා තියෙනවද? නැහැ. අද මේ තැන අරගෙන තියෙන්නේ ලෝකයේ තායිවාන් සහ ඉන්දියාව. අද 130 සැපයන්නේ තායිවාන් සහ ඉන්දියාව මේ සේවාව. අද විශේෂයෙන්ම හෙද සේවාව ඉතාමත් මිහිලෙන් තියෙන රට තමයි අපේ ශ්‍රී ලංකාව. ඉතාමත් මිහිලයි. යුරෝපයේ අය බොහෝ වෙලාවට කැමති, යුරෝප රටවල අය කැමති අපේ අය ලාව මේ සේවාව ලබා ගන්න. හැබැයි අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අද මම සෞඛ්‍ය අමාත්‍යතුමා හිටියා නම් හොඳා මෙතන ඒ හෙද සේවාව ලබා දීමේදී භාෂාව මෙතෙන් හරස් වෙනවා. ඒ භාෂාව ඉගැන්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් අපි සකස් කරන්න ඕන. අද විශාල ඉල්ලුමක් තියෙනවා. එහෙනම් අද ඒ වැඩපිළිවෙල අපි තාමත් සකස් කරලා අපි මොනවා කතා කරත් ඒ අවශ්‍ය සේවාව ලබා දීමට අපේ ඒ පුහුණු ශ්‍රමික බලකායක් අපි තාමත් සූදානම් කරලා නැහැ කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. මම හිතන්නේ ඒ වෙනුවෙන් අපි ජනාධිපතිතුමාගේ අවධානයත් යොමු වෙලා තියෙනවා. ඒ සම්බන්ධෙත් අපි අවධානය මේ සභාවේ යොමු කරන්නත් කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපි ආයෝජකෙක් මේ රටට ආවොත් එහෙම ඌ ආයේ ලංකාව දිහා බලන්න බත් ගන්න. ඒක තමයි ඇත්ත කතාව. ආයෝජකට අවශ්‍ය පහසුකම් අපේ ආයතනයෙන් සපේනවද? කීයක් හරි සල්ලි පිටමොල වල සාක්කුව දාගන්න තමයි හැම එකම බලන්න. මම මෙහෙම කිව්ව තරහ වෙන්න එපා. මේක තමයි යථාර්ථය. ආයේ ජීවිතේ ආයෝජකෙක් එන්නේ නැහැ. මම උදාහරණයක් කියන්න
අපේ මුතුනාගේ මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
මට විනාඩි දෙකක් දෙන්න ගරු සභාපතිතුමනි. මේ වගේ මං හිතන්නේ අපි මෙන්න මේවා සම්බන්ධ ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා. ඒ තියෙන ඒ පහසුකම් සපයන්න ආයෝජන මණ්ඩලය, ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන රක්ෂණ සංස්ථාව, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය වෙනුවට එක ආයතනයක් පිටවන්න. මං හිතන්නේ තාමත් ගත්ත හොඳ බුද්ධිමත් තීන්දුවක් ඒක. ඒක අපි තුමාට ඒ වෙලාව ස්තුතියන්ත වෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ අද අපේ රටේ තියෙන ඕනතරම් උදාහරණ. ගරු සභාපතිතුමනි, නැගෙනහිර පළාතේ මඩ කලපේ තියෙන මරණ මුනේ කියන ගම්මානේ අපේ රටට අත්‍යන්ත වලින් වියන රෙදිපිලි සපයන්නේ මේ ගම්මානේ. දැන් ලෝකේ චීනේ තියෙන එක දෙයක් තමයි අපි දන්නවා වන් විලේජ් වන් ප්‍රොඩක්ට් කියන සංකල්පය. දැන් මේක කරා අපේ රටේ තරුණේ මම මෙතනදී ඉන්නවා. ඒක මම තුමාට ගෞරවයක් විදිහට කියන්න ඕනේ. අපේ ශිහාන් සේමසිංහ ඇමතුමා අපි දන්නා සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල ගෙනල්ලා මේ ඇතුමා ආරම්භ කරේ මේ වැඩපිළිවෙල අපේ ආණ්ඩුව කාලේ. මේක තාත් ඉස්සරහට යන්න ඕනේ. මං කියන්නේ එතුමාට මේ වැඩ කටයුතු බාර දීලා තරුණයෙක් විදිහට. දැන් තරුණයෝ තමයි ඇත්තටම මේ රටේ නිර්මාණශීලී වැඩ කරන්නේ. තරුණයන්ට තමයි අලුත් අදහස් තියෙන්නේ. ඒ තරුණයන්ට ඒ අවස්ථාව දෙන්න ඕනේ. ඉතින් මම උදාහරණයක් විදිහට අපේ ආසනේ, මම කුලියපිටි ආසනේත් ඒ වගේ සෞභාග්‍ය ගම්මාන දෙකක් අපි ආරම්භ කරා. අද ඒ ව්‍යවසායක ඉතාමත් ඉහළම තැනක ඉන්නවා. ලොකු ආදායම් මාර්ගයක් අද ඇයට ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේ මං හිතනවා විශාල දැවැන්ත අද අපි මොනවා කතා කරත් රජේ රැකියා දෙන්න බෑ. ඒක ප්‍රායෝගික තත්ත්වයක් නෙමෙයි. දැන් තව අවුරුදු දෙකකින් එනවා තව 50,000 60,000 විතර තරුණ පිරිසක් උපාධිධාරීන් විදිහට එළියට බහිනවා. මේ හැම කෙනාම ඉල්ලන්නේ ලිප්ටන් වටරවමට ගිහිල්ලා ඉල්ලන්නේ රජේ රැකියාවක්. දෙන්න පුළුවන්ද? දෙන්න බෑ. ඒක ප්‍රායෝගික තත්ත්වයක් නෙමෙයි. එහෙනම් මේවට අවශ්‍ය ඒ වැඩපිළිවෙල, ජාතික වැඩපිළිවෙල නිර්මාණය කිරීම අපේ වාගකීමක්. එහෙනම් ඒ වැඩපිළිවෙල මං හිතන්නේ අපි කතා කරනවා විතරයි විපක්ෂ නායකතුමත් ඒක මං කිව්වේ හැමදාම උදේට නැගිට ගමන් බයින් මේක හොර අරකා හොරකම් කරා ඈ හත් දෙයියනේ. දැන් අවුරුදු 74ක් තිස්සේ හැම එකම හොරු කියනවා. අල්ලපු හොරකුත් නැහැ තාම ඈ. අරයට අද්දික් කරගන්නවා, මෙයාට අද්දික් කරගන්නවා, අපේ අයත් නැගිටලා එයා උනුත් හොරු කියනවා. ඒකත් කියන්න බෑ. ඉතින් අද මේ හොරුවල්ලත් නැහැ, මෙරට සංවර්ධනලත් නැහැ, මෙරටේ තරුණ පිරිසක් බැහැලා අරගල කරා. දැන් මට විනාඩියක් දෙන්න කරු සභාපතිතුමනි. මේ අරගලේ ප්‍රතිඵලයක් විදිහට අපිට ලැබිච්ච අපි දන්නවා ක්වීන් එලිසබෙත් රෝහල නේද? එලිසබෙත් රෝහල වගේ රෝහලක් අපිට ලැබතු ගියාද? අද ඔය තියෙන ස්පෝර්ට් සිටි ව්‍යාපෘති, ඒ වගේම 7 ස්ටාර් හෝටල් දෙකක් අපිට අහිමි වුණා මේ අද අරගලේ හින්දා. ඉතින් මේවට මං හිතනවා බුද්ධිමත් සංවාදයක් තියෙන්න ඕනේ. අපි කොච්චර කතා කරත් අර එලෝපම් කිව්වටත් අපේ තරුණ පරපුරත් දේශපාලනික වශයෙන් තාමත් මං හිතන්නේ ඔළු හදිත තැනක ඉන්නවා කියලා. අපේ 90%කට වඩා සාක්ෂරතාවයක් මෙරට තියෙනවා. හැබැයි සාක්ෂරතාවේ තිබ්බට වැඩක් නැහැ. දේශපාලන මතවාදයන් අතින් අපේ රටේ මං හිතන්නේ බොහෝ දෙනෙක් ඉන්නේ තාමත් ප්‍රාථමික අවධියක. ඉතින් මම හිතනවා මේ රට හදන්න පුළුවන් එච්චර අමාරු නැහැ. අවුරුදු දෙකක් ඇතුළේ හරි ආකාර ජාතික ප්‍රතිපත්තීන් ටික හදලා මේරට අවුරු දෙහක ඇතුළ හදන්න පුළුව. එක එච්චර අමාරුව ඩක්නෙමයි. එක රවශ්‍යාංගරගේ නිර්මාණ සිලි පුද්ගලය. ඒන්දා චීනය ගිහිලතියන දෙතෙන්ට අපි කතාගර අපි මෙතන කතාරන විදරටවල් ගැන චීන ගැන කතා කරනවා ඉන්දියාව ගැන කතා කරනවා. හැපි හැබැයි අපි අපේ රට හදන්න අපි අපිට අවශ්‍ය ඒ ජාතික ජාතික ප්‍රතිපත්තියෙන් හදලා අපි අවශ්‍ය දායකත්වය අපි ලබා දෙලා නැහැ කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න. ඉතින් මම මේ අවස්ථාවේ හැම අපි හැම දෙනාගේම වගකීමක් ඒක. දැන් සමහරු බයිනවා 225ම හොරු කියලා. ඒ බයින අයත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා කියලා දන්නේ නැහැ. හැමෝම බැන ගන්නවා කියලා. ඉතින් අපි අපේම රෙදි ගලවන් තියෙන්නේ. අපි ඉලියට ගිහිල්ලා අපි අපේම රෙදි ගලවන් තියෙන්නේ. තාමත් කරන්නේ වැඩේමයි. තේහින්ද මේක මෙතනින් නැවති නවත්තලා අපි ජනතාවට වාග් කියන පාර්ලිමේන්තුවක් හිතන්න මම හිතන්නේ මේකත් කියන්න ඕන වචනයක් දෙන්න මට මේ පාර්ලිමේන්තුව තරම් උගතුන් බුද්ධිපොතුන් පිරිසක් මේ පාර්ලිමේන්තුව රාවේ නැහැ. මේකට කවුරුවක් කතා කරන්නේ නැහැ. මෙතන ඉන්නවා හොඳ ඉංජිනේරුවෝ. මෙතන ඉන්නවා හොඳ ලෝයර්ස්ලා. මෙතන ඉන්නවා හොඳ ගොවියෝ. මෙතන ඉන්නවා හොඳ කාම්කරුවෝ. හැබැයි කවුරුවත් මේ ගැන කතා කරන්නේ නැහැ. මෙතන ඉන්නවා හොඳ වෛද්‍යවරු. මෙතන ඉන්නවා හොඳ දේශීය වෛද්‍යවරු. අපි අපේ මෙතන අපි කියනවා අපි ගිහිල්ලා අපිත් ගිහින් එළියට ගිහිල්ලා කියනවා අර එළියේ තියෙන පුංචි පුංචි මතවාදයක් එක්ක අපි කියනවා ඔව් මෙතන ඉන්න හොරු තමාගේ අපිම කියනවා මං කියන්නේ ඒක නෙමෙයි මෙතන ඉතාමත් දක්ෂ පිරිසක් ඉන්නවා මේ වගේ පාර්ලිමේන්තුවක් මං හිතන්නේ මේ වගේ දක්ෂ පාර්ලිමේන්තුවක් මේ මෑත ඉතිහාසයේ අපිට
දකින්න
ඉතාමත් දක්ෂ පිරිසක් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා ඒ අයගෙන් වැඩ අරගෙන මේ පාර්ලිමේන්තුව වැඩදායි තැන බවට පත් කරලා ජනතාවට වග කියන්නව පාර්ලිමේන්තුව බවට පත් කරන්න කියන ඉල්ලීම වෙනින් තමුන්නාස අපි සියලු දෙනා එකතු වෙමු කියන යෝජනාවක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමි මන්නේ හඳර බොමන් මිසු